හේෂා විතාන ගේවන්
විසුදි ගරු කතානායකතුමනි, අපේ ගරු ඇමතුමාගේ අදහස් දැක්වීම පස්සේ අදහස් දක්වන අවස්ථාවක් ලැබීම සම්බන්ධව අද දින සුවිශේෂී වැදගත්කමක් තියෙන අමාත්‍යංශ දෙකක් විවාදයට ගැනෙන වෙලාවේ විශේෂයෙන්ම ඒ රාජ්‍ය අමාත්‍යවරු දෙන්න කැටුව මටත් විපක්ෂයේ අදහස් දක්වන්න අවසන් අවස්ථාව විදිහට ලැබීම පිළිබඳව මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම කැමතියි මේ අමාත්‍යංශ දෙක අද විවාදයට ගැනෙන වෙලාවේ මතක් කරන්න. මේ අමාත්‍යංශ දෙක එකට බැඳුණු අමාත්‍යංශ දෙකක්. ග්‍රාමීය ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග සංවර්ධනය නිසි පරිදි වෙන්නේ නැත්නම් මදන ප්‍රවාහන පහසුකම් සපයන්න බෑ. එතකොට ප්‍රවාහන අමාත්‍යංශයේ කාර්යය හරියට කරගෙන යන්න බෑ. ඒ නිසා අපි හිතනවා මේ අමාත්‍යංශ දෙකේ ගැළපීම හරියට නිවැරදිව සිදු වුණොත් තමයි රටක සංවර්ධනය කරා යන්න පුළුවන්. මොකද මාර්ග පද්ධතියක් නිවැරදිව නැති රටක සංවර්ධන ඉලක්ක වලට යන්න බෑ. ඒ අපි විශ්වාස කරනවා අද සුවිශේෂී වැදගත්කමක් තියෙන මේ අමාත්‍යංශවල ඉදිරි වර්ෂයේ වැඩ ගැන කතා කරන්න අපිට අවස්ථාවක් උදා වීම ගැන. අපි විශේෂයෙන්ම සතුටු වෙනවා ජොන්සන් ප්‍රනාන්දු ගරු ඇමතුමා, ඒ වගේම ගරු නිමල් ලංසා ඇමතුමා මහාමාර්ග අමාත්‍යංශයට නායකත්වය ලබා දීම සම්බන්ධ. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ ඇමතුමා සහ අපේ මිත්‍රයා ගමින් ලුග්ගේ ඇමතුමා සහ අපේ මිත්‍ර දිලුම් අමනුගම රාජ්‍ය ඇමතුමා ප්‍රවාහන අමාත්‍යංශයට ඒ අවශ්‍ය නායකත්වය ලබා දෙනවා. ඒතොර අපි විශේෂයෙන්ම මේ මහාමාර්ග අමාත්‍යංශය ගැන කතා කරොත් අපි අද මේ විවාදයේ පුරාවටම දැක්කේ මේකේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අයිතිය කාටද තියෙන්නේ, විවෘත කිරීමේ අයිතිය කාටද තියෙන්නේ එක තමයි මේක පුරාම දියුනේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දැක්ක කතා කරනවා මේක අපි තමයි, අපිට තමයි අයිති, මේක අපි කරේ. තව සමහර විවාදයන් පැටලුවා නෑ මේක අපේ කාලේ අපි කරපු එකක්, මේකේ අයිති අපිට තියෙන්නේ. මේ රටේ ජනතාව අද වෙනකොට ඒ තරම් මෝඩ නැහැ මේකේ අයිතිය කාටද කියලා හිතන්නේ. මේක මේ රටේ ජනතාවගේ බදු මුදල්, මේක රටේ ජනතාවට අයිති. ඒ නිසා අපි හිතනවා මේ ව්‍යාපෘති වල සැබෑ අයිතිකරුවන් ජනතාව නම්, ජනතා බදු මුදල් වලින් මේක නිර්මාණය වෙනවා නම් මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ගරු කතානායකතුමනි තියෙන්නේ. මේක නිවැරදිව ප්‍රමිතියකින් ජනතාවාදී විදියට ජනතාවට අරගෙන යන්න පුළුවන් විදියට අමාත්‍යංශය හසුරවන අන්න එතකොට ඒ ක්‍රෙඩිට් එක හම්බෙන්න ඕනේ. නිසා මම අද විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉදිරියුණත් සතුටු වෙනවා. අපේ කාලේ අපි විශ්වාස කරපු දෙයක් තමයි මේ අමාත්‍යංශ වලට අපේ කිරියල් ඇමතුමා, කබිර ඇමතුමා සාධාරණයක් කරා. නමුත් ඒ සාධාරණ ගමන යන්න සමහර නිලධාරීන්ගේ හයිය හමුරේ නැහැ. ඒ නිලධාරීන්ගේ හයිය නොලවීම හරහා සමහර ව්‍යාපෘති අසාර්ථුණක් පිළිගන්න. මොකද කඩේ යන්න එපා, මේක අහගෙන ඉන්න වැදගත් විදිහට කතා කරන්න ගියා. ඒ නිසා අපි හිතනවා අද විශේෂයෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමාට මේ අමාත්‍යංශ ගැන ගෞරවයක් තියෙනවා, නිමල් ලංසා මැතිතුමාට මේ අමාත්‍යංශ ගැන ගෞරවයක් තියෙනවා, ඒ නිලධාරී හයි ඔබතුමාට තියෙනවා. අපි එදා හිතුවා පේමසිරි මහත්තයා වගේ ලේකම්වරයෙක් අපේ කාලෙ එන්න තිබුණා. මම දන්නේ දේශපාලන හේතුමත් තිබුණේ නැහැ. ඒ ලේකම්වරයා මේ විෂය ගැන අවබෝධයක්, මේ විෂය නවීන විදියට මේ රටට ගැළපෙන විදියට අරගෙන යන්න පුළුවන් ලේකම්වරයෙක් කියන එක අපි එදා කතා කරා. මන් දන්නේ මොන හේතුවකට ඒ අවශ්‍ය වටපිටාව ගරු ජොන්සන් ඇමතුමා හැදුන්නේ නැති කියලා. ඒ නිසා අපි අදිනවා ඔබතුමාලා යම් සාර්ථකත්වයක් තියෙනවා. ඒ සාර්ථකත්වය ඒ නිලධාරීන් හරහා නිර්මාණ විශ්වවිද්‍යාල ලේකම්වරයා හරහා නිර්මාණය වූවක් කියන එක ඔබගේ දක්ෂකමත් එක කියන එක විශ්වාසනේ. නිසා මම කුවක වෙන්නේ නැහැ නිලධාරියාට. විශේෂයෙන් මේ වගේ දුප්පත් රටක මේ වගේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් ටික අවභාවිතව නොවි නිර්මාණශීලී ගමනක් යන්න පුළුවන් විදිහට මේ අමාත්‍යංශය ඇතුළු වීම ගැන ඒ ගෞරවය මුලින්ම දෙන්න මම කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අද අපේ රටේ මාර්ග ගැන කතා කරොත් සමහරු අවබෝධයෙන් කතා කරා, සමහරු අනවබෝධයෙන් කතා කරා. මම දැක්කා අපේ මේ හිටපු පළාත් සභාවේ ඇමතිවරයෙක් කියනවා මොකද්ද පහුගිය ආණ්ඩුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආවල අනුරාධපුරට බොරු ටිකක්වත් දැම්මෝ නැහැ. එතුමා දන්නේ නැහැ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ බොරු දාන වැඩසටහන නෙවෙයි කියලා. එනිසා ඔබතුමා ගැන කිව්වේ නැහැ, ඔබතුමා වාඩි වෙන්න කෑ ගහන්න නැතුව. සා ඒ අවබෝධය මම කියන මේ ජේස්ට් ඇමතිවරු කතා කරනවා හරි බලාගෙන කතා කරන්නේ. ඒ බොරු දාන වැඩසටහන් කියන්නේ වෙන ඒවා. මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා කියන්නේ ව්‍යවසායකයන් නැකා සිටින එක. ඉතින් සා ඔබතුමාගේ වෙලාව නිවර්ති කරගන්න. එනිසා
ගරු කතානායකතුමනි එන්ටපයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දෙකෝටි 29 ලක්ෂයක් වේදන් කරා අනුරාධපුරේ. ලක්ෂ පහක් ණය දුන්නේ. ඒකයි කිව්වේ. දෙකෝටි 29 ලක්ෂයක් වේදන් කරලා බොරු දාලා හදලා ලක්ෂ පහක් මේ ණය
දුන්නේ. බොහොමසුදී බොහොමසුදී.
මෙතුමාට ගම්පෙරළියා එන්ටපයිස් එකයි පොඩ්ඩක් පටලැවිලි. ඒක පොඩ්ඩක් කියලා දුන්නා වයසයිනේ. හරි. ඊළඟට විශේෂයෙන්ම මේ රටේ මහා මාර්ග RD එක නැත්තම් පාලනේ ඒ සහ B ශ්‍රේණියේ මාර්ග තියෙන්නේ ඔබතුමාලා දීපු මේ පොතේ සඳහන් විදියට 12496. මේ කිලෝමීටර 12496 තුල ගරු කතානායක තුමනි අපි තවමත් ඉන්නේ කොතනද කියලා බලාගන්න පුළුවන් මේ වார்த்தාව කියවම ජොන්සන් ඇමතුමනි අඩුම ගානේ ලේන් හතරවල් හතරක් තියෙන පාරවල් අපේ රටේ තියෙන 3%ක් වගේ. ඉතාම සුළු ප්‍රමාණයක්. ඒතර තවමත් අපේ රටේ මාර්ග පද්ධතිය මේ රට ආර්ථික වශයෙන් ඉදිරි ගමනක් යන්න පුළුවන් ආකාරයට හදාගන්න අපි කාටවත් බැරි වෙලා තියෙනවා. අපි එක එක්කෙනා මෙච්චර කරා කියනවා මෙච්චර කරා එහෙමනම් ඒ ඉලක්කයට යන්න නම් අපි සැලසුමක් තියෙනවා. දැන් ඔබතුමාලගේ මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහනට මම මුකුත් කියන්න යන්නේ නැහැ. නමුත් මම මට දැනෙන විදිය මේක ලක්ෂය නෙමෙයි අඩුම ගානේ සාධාරණ විදියට මේ රටේ මේ සම්පූර්ණ පළාත් මාර්ග තියෙනවා කිලෝමීටර් 34,000 ගානක්. ග්‍රාමීය මාර්ග 75,000 වැඩි ප්‍රමාණයක් ලංසා මැතුමා මම හිතන්නේ ඒක සංවර්ධන කටයුතු බාරවෙන්නේ මේ සියල්ලෙන් අඩුම තරමේ ලක්ෂ සීමාවකට එහා 20,000ක් කිලෝමීටර් 20,000ක් හරි විදියට ප්‍රමිතියකට හදලා දෙන්න පුළුවන් නම් මම හිතනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන මේ ඉදිරි වසර කීපය තුළ ඔබේ සාර්ථකත්වය කියන එක රටේ ජනතාව පිළිගනී කියන එක මම විශ්වාස කරනවා. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕන අධිවේගී මාර්ග ටික ගැන. දැන් කැබිනට් පත්‍රිකාවක් ඔක්තෝබර් 12 වෙනිදා ඉදිරිපත් කරලා තියෙනවා අධිවේගී මාර්ග ටික ඔබේ අමාත්‍යාංශයෙන් අයින් කරලා ඉවර වෙලා මේක වෙනමම මහා භාණ්ඩාගාර ලේකම් යටතේ සමාගමක් හදලා ලබා දෙන මේ පීබී ජයසුන්දර මහත්තයා යෝජනා මන් දන්නේ අර විමල් වීරස මහත්තයා එදා කියපු කතාව අද ඇත්ත වෙනවද කියලා අර ආර්ථික ඝාතකයෙක් කියපු එක අද එතුමා මේ රටේ යම් කිසි විදිහේ ගමනක් යන්න එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ මහා පොළොව මත සපත කරපු ඒ සැබෑ තත්ත්වය වෙනුවෙන් යම් පියවරක් ගන්නව නම් ඒක පිටිපස්ස රදිනෝ පේනවා. ඒක අපි හොඳටම දැක්කා ඊයේ බන්දුල ගුණවර්ධන මගේ ගුරුවරයාගේ ප්‍රකාශය එතුමා කිව්වා අපි පුළන්ව බවට පත් කරන්න යනවා කියලා. මම දැක්කා මගේ දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ ඇමතිතුමා වාසුදේව නානාකාර මහත්තයා කියනවා අපි මේ කාගේවත් අතින් හැලුණු මිනිස්සු නෙමෙයි අපි ජේෂ්ඨ දේශපාලනඥයෝ කියලා කිව්වා. අපි හිතනවා ජොන්ස්ටර් ප්‍රනාන්දු ඇමතිතුමා මේ ආණ්ඩුවගෙන මා හයියක් දීපු ඇමතිවරයෙක් එතුමාටත් මේක සමාගමට කරලා ඉවර වෙලා එතුමාවත් කොන් කරන්න එතුමාගේ අර න්‍යායපත්‍රය තුල තියෙනවාද කියන කාරණාව අපි අහනවා. අපි දන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඒ සඳහා පිළිතුරක් ලබා දෙයි. ඒ වගේම විශේෂයෙන්ම කරු ඇමතිතුමනි අපි RDA ගැන හැමදාම කතා කරනවා. අපේ රටේ මාර්ගපත්‍ය පද්ධතිය සංවර්ධනය වීමේදී මහා විෂමතාවයක් කරන එක අපි අවබෝධ කරගෙන නැහැ. එක්කෝ අපි ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ පළාත් මාර්ග තියෙනවා. පළාත් මාර්ග සංවර්ධනය කරන්න පළාත් සභාවට සල්ලි දීලා කරගෙන යනවා. දැන් මට තියෙන අත්දැකීමක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මානියෝජනය කරන උඩවලව ප්‍රදේශයේ ඔබේ 2010 ආණ්ඩු කාලේ එවකට ඒ සංවිධායකවරයා පළාත් සභාවේ මන්ත්‍රීවරයා කිලෝමීටරයක උඩවලව ප්‍රදේශයේ මාර්ගයක් සංවර්ධනය කරනවා තාර්යෝදා සංවර්ධනය කළා මාස 3ක් යන ඉස්සෙල්ලා ආපහු ගරු කතානායකතුමනි කාපට්‍යෝදා RD එකෙන් සංවර්ධනය කරන්න වෙනම ව්‍යාපෘතියක් වෙනවා. ඉතින් මේක බැඳිලා නැහැ. මේක මම මේ උදාහරණය ගෙනාවේ ගරු ඇමතිතුමාලගේ අවධානයට යොමු කරන්න. දැන් කොන්ක්‍රීට් දාපු පාරවල් උඩින් ආපහු කාපට් එක දාගෙන යනවා. මාපහු තාර දාපු උඩින් කාපට් දාගෙන යනවා. මේක සැලසුමක් ඇතුව යම් කිසි කාල සීමාවකට දැන් අපි හොඳයි මිනිසු ඉල්ලන්නේ කාපට් පාරවල් නම් ඒ කාපට් පාර ලබා දීමේ ප්‍රමිතිය 90 කාපට් දුන්නා කියලා ඉවරලා කොන්ක්‍රීට් එක උඩින් ඇස්පෝල් ලේයර් එකක් ගහලිවිලා දුන්නොත් මං හිතන්නේ මේ කාපට් පාරක් වෙන්නේ නැහැ අවුරුදු ගාණක් යම් කිසි කාලයක් කරනකොට මේක නාස්ති වෙලා යනවා. ඒ නිසා අපි හිතනවා ප්‍රමිතිය ගැන හිතනද ප්‍රාදේශීය සභාවේ පාර සංවර්ධනය කරන තැන ඉඳලා පළාත් මාර්ග සංවර්ධනය කරන තැන ඉඳලා මේ රටේ RD එකේ වගකීම මාර්ග අමාත්‍යාංශයේ වක්කීම් ඉටු කරන තැන් වෙන මේ පරාසය තුල තියෙන පාරවල් ටික හඳුනගෙන ඒක නිවැරදි ආකාරයේ මහජන මුදල් විනාශ නොවන ආකාරයට සැලසුමක් හදන්න පුළුවන් නම් ඉතාම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි හිතනවා මේ මහා මාර්ග ඒ වගේම විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයත් එක්ක බැඳලා ඉන ඉදිකිරීම් ශේෂ්ත්‍රය පහුගිය කාලේ අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම කොන්ත්‍රාත් සමාගම් කොන්ත්‍රාත් කරුවන් පුංචි මිනිස්සුක ඉඳලා සියලුම දෙනා කඩා වැටලා තිබුණේ ඒක අපි පිළිගන්න ඕන කාරණාවක්. අද යම් කිසි හයියක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ හයිය ශක්තිමත් විදිහට ඉස්සරහට අරගෙන යනකොට රටක සම්වර්ධනය වෙනකොට එක ශේෂ්ත්‍රයක් කඩාගෙන වැටලා අනිත් ශේෂ්ත්‍රය ඉහළට ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඔබතුමාලා කිලෝමීටර් ලක්ෂයක ඉලක්කයකට යනවනම් හැබැයි මේ රටේ ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව මේ වෙනකොට අවශ්‍ය තීන්දුව తీරන අරගෙන නැහැ ජොන්සන් ඇමතුමනි. ගල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, වැලි පිළිබඳ ප්‍රශ්න තියෙනවා, පස් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේවා මේ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් හදන ආයතන එක ඒකාබද්ධ වෙච්ච රාමුවක් තුළ මේ සඳහා අවශ්‍ය තීන්දුව తీරන ගමන් නම් මේ ව්‍යාපෘති තවදුරටත් සාර්ථක වෙනවා කියන කාරණාව අපි මේ වෙලාව විශේෂයෙන් මතක් කරන ගමන් විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ත්‍රයට නවීනත්වය ලෝකයේ තියෙන තාක්ෂණය අරගෙන එන්න පුළුවන් වැඩසටහන් හදන්න. අපි තවමත් ඉන්නේ පරණ විදියට. අපේ රටේ මම විශ්වාස කරනවා මම ප්‍රාදේශීය සභාවගේ සභාපතිවරයෙක් විදියට, පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට මට තියෙන මන් දැනන අත්දැකීමේ ගරු කථානායකතුමනි, මේ මාර්ග ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යල්පැන කීප එකක් තියෙන. මේක යාවත් කාලින වෙන්න ඕන ගරු ඇමතුමනි. මොකද ප්‍රසම්පාදන අපි දකින්න සමහර වෙලාවට පාර හදාගන්න බැරි තැනට කොන්ත්‍රාත්කරුවන්ගේ අතර තරඟ නිර්මාණය වෙලා ඉංජිනේරු ඇස්පෙන්තුරිය විශාල ගණන් අඩු කරලා අරගෙන යන අන්තිමේ සමාගමත් බිම පාර හැදෙන්නේ නැහැ. මේ රටේ ව්‍යාපාරිකව වෙනම විනාශ වෙනවා, සම්පත්තික වෙනම විනාශ වෙනවා. ඒ නිසා අපි හිතනවා ඒක නවීනව ගැලපෙන ආකාරයට මේ රටේ කොන්ත්‍රාත්කරුවා ආරක්ෂා වෙන්න, රජයේ මුදල් අවභාවිතා නොවෙන්න, අපි බලාපොරොත්තු වෙන ව්‍යාපෘතිය සාර්ථක වෙන්න පුළුවන් වැඩසටහන් ගේන්න පුළුවන් නම් මම අමාත්‍යාංශය ඉතා සාධනීය තැනකට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි, විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා පහුගිය කාලේ 2010-15 පාලන කාලයේ තුලදී අපි දැක්කා නාගරික සංවර්ධනය කියලා මේ මාර්ග පුළුල් කිරීමට ඉතාම ඕනෑකමින් කඩිනමින් කටයුතු කරන එක වරදක් නැහැ. හැබැයි ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. මේ රටේ මිනිස්සුන් අමාරුවෙන් දාලා මිනිස්සුන්ගේ දේපළ විනාශ කරලා මාර්ග පුළුල් කරලා වැඩක් වෙන්නේ නැහැ. මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, කහවත්ත, ගොඩකවෙල මෙන්න මේ කියන කිරියල්ල කියන මේ ප්‍රදේශවල ඇහැලියගොඩ මේ ප්‍රදේශවල මාර්ග පුළුල් කිරීමේ ඒ කටයුත්ත කරා 7-5ක් වන්දි ලබා දුන්නේ නැහැ. ඒක නිකන් බයිපෝස් කරේ එක එක ඡන්ඩි අවිල්ලිලා කරු ඇමතුමනි එදා ඒ මට්ටමින් ඒ වැඩේ කරා. හැබැයි අද වෙනකන් මේ මිනිස්සුන්ට ඒ සාධාරණ ඉටුන්නේ නැහැ. මම ඔබතුමාගේ ඉල්ලනෝ කරුණාකරලා පුළුවන් නම් මේ වෙනුවෙන් ඒ අවශ්‍ය වටපිටාව හදන්න. මොකද අපි හිතනවා මේ රටේ මාර්ග පද්ධතිය නිර්මාණය වෙන්න ඕන, නගර නිර්මාණය වෙන්න ඕන. හැබැයි මිනිස්සු ජීවත් වෙන්න ඕන. මිනිස්සුන්ගේ දේපළ විනාශ කරගෙන අපිට මේක මෙතෙන්ට යන්න බෑ. මොකද ඇහැලියගොඩ කියන්නේ අනිවාර්යෙන් පුළුල් වෙන්න ඕන නගරයක්. ඒක උනාට ඒ හරහා මිනිස්සුන් වෙච්ච අසාධාරණයට පාඩුවට හානියට මං හිතන්නේ ප්‍රතිපූර්ණයක් කිරීමට අපෝසත් වීම ගැන තවදුරත් හිතන්න කියලා කාරණා මතක් කරන ගමන් විශේෂයෙන්ම මහාමාර්ග අමාත්‍යාංශය ගැන මට තව කරුණක් කියලවිලා මම අපි යනවා අපේ ගරු ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් අදහස් කීපයක් එකතු කරන්න. ඒ තමයි මහාමාර්ග අමාත්‍යාංශයේ මේ වෙනකොට විශාල ව්‍යාපෘති ටිකක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති හරහා අපි රටේ ජනතාවට දෙන පණිවිඩය වෙන්න ඕනි. මේ හදන්නේ මහින්ද රාජපක්ෂ නැත්නම් ගෝඩාභය රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතියක්, ඔබට බලාපොරොත්තු ඉටු කරන ව්‍යාපෘතියක් නෙමෙයි. මේ රටේ අනාගතයට ප්‍රමිතියක් ඇතුව අනාගතයේ තව වසර ගණනාවකට මිනිසුන්ට යන්න පුළුවන් කියන පාර. අපි දන්නවා සමහර හදිසියේ ඔබතුමාලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් ඒ වගේ සමහර දේවල් සිද්ධ වෙනවා. සමහර මම මේ කියන්නේ සියලු ව්‍යාපෘති නරකයි කියලා, සියලු ව්‍යාපෘති හොඳයි. සමහර ව්‍යාපෘති වල ඒ ඇගයීමකට උදාහරණ ලංකාගම ඔබතුමා ජීහිල බලලා ආවා. ඒකේ යම් වැරදක් වෙලා තිබුණා. ඒක මම හිතනවා මීට වැඩිය පිළිවෙලකට බර කාගේද පරිසර වේදින්ගේ දොස් එන්නේ නැති විදිහට ඔබතුමාගේ දිස්ත්‍රික්කේ අපිට කරන්න තිබුණේ. ඒ නිසා මම හිතනවා මේ සංවර්ධන කටයුතු කරගෙන යෑමට ඒ අවශ්‍ය පියවර ගැනීමේදී තවදුරටත් හිතලා ගන්න පුළුවන් නම් ඉතා වැදගත් කියලා කියනවා. ඒ වගේම මම රත්නපුර දිස්ත්‍රික්කේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට අපි දැක්ක මේ පොතේ තියෙනවා රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කරනවා කියන කාරණා. ඒ රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කිරීම සඳහා අද කතා වුණා මේකට වෙන් වෙලා තියෙන මුදල් ප්‍රමාණය ගැන. මම මේ මුදල් ගැන කතා කරනව නෙමෙයි, මේක සැබෑවට යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් නම් මේක ඇත්තටම දේශපාලනික පොරොන්දුවක් නොවන ජනතාවට සැබෑවට ලබා දෙන වටිනාකමක් එකතු කරන යෝජනාවක් නම් මේ ලබන වසරේ ක්‍රියාත්මක වෙනවා. අපි ඒ ගැන ගෞරවය හිමි වෙනවා. මොකද විශේෂයෙන් මේක අපි බලාපොරොත්තුනේ රත්නපුරටත් අධිවේගී මාර්ගයක් ලැබෙයි කියලා පහුගිය කාල සීමාවේ. ඒක සිදු වුණේ නැහැ. මේ ලබන වසරේදී ඔබතුමාලා කියන විදිහට ආරම්භ වෙනවාද කියන එක අපි බලාගෙන ඉන්නවා කියන එකත් මතක් කරන ගමන් විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා ලංගම ගැන අපි අද දවසේම කතා කරා අපේ හිටපු රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමත් කතා කරා. ඒක කතානායකතුමනේ මේ රටේ තියෙන රාජ්‍ය ආයතන වලින් දූෂිතම විදියට දේශපාලනීකරණය වෙච්ච ආයතන මේක. මේක නෑ කියන කාටවත් බෑ. ඡන්ද කාලේට මේ ඉතිහාසයේ කොළපාට කොඩි, නිල්පාට කොඩි, රතුපාට කොඩි, එක එක කොඩි අල්ල මේ කාර්යාලවල ඇදගන්න තරමටම මේ ආයතන දූෂිත වෙලා තියෙනවා. එන ඇමතිවරු කවුරුවත් මේක අයින් කරන්න, මේක වෙනස් කරන්න, මේකට තිත තියන්න කටයුතු කරන්නේ නෑ. මොකද හැම ඇමතිවරයන් බලන්නේ මට මේ කාඩර් එක ඊළඟ මැතිවරණයට පාවිච්චි කරන්න කොහොමද කියලා. ඒ නිසා අපි කියනවා අදට මේක වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. අදත් මේ සැරේ වාඩි වෙලා තියෙන්නේ. හොඳට හොයලා බලන්න කොන්දොස්තර මහත්තයා ගිහිල්ලා ඩිපෝ කළමනාකාරු වෙනවා. ආප වාණ්ඩුව පෙරුණාම ආප කොන්දොස්තර මහත්තයා ගිහිල්ලා ඩිපෝ කළමනාකාරු වෙනවා. මේක විතරක් මෙච්චර දේශපාලනීකරණය වෙලා දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට දේශපාලනඥයන්ගේ පිටිපස්ස යන මිනිස්සු ඩිපෝ කළමනාකරුවරු වෙනකම් මේ රටේ මං හිතනවා මාර්ග නැත්නම් ලංගම සමා වෙන ලංගම දියුණු කරන්න බෑ. ප්‍රවාහනේ දූණු කරන්න බෑ. මේක ලාභ ලබන්න ඕන නෑ. මේක ලාභ ලබනවට වඩා මේක මහජන සේවයක්. මේ රටේ ජනතාවට ලබා දෙන සේවයක් හරියට ලබා දෙනකොට සමාජයට පාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ පාඩු උනත් ඒ ජනතාවට හරි සේවයක් ලබා දෙන්න ඕන. දැන් මා නියෝජනය කරන රක්වාන මැතිවන්න කොට්ටාසේ අපේ දිලුම් මමුණකම
ඔව් තමයි කිරීමක් කෙරුවොත් කමක් නැතිනම් මේ වතාවේ එහෙම රියදුරු මහතුරු කොන්දොස්තර මහතුරුන්ට ඉඳගන්න අපි දුන්නේ නැහැ. ඔබතුමා එහෙම තැනක් තියෙනවා නම් අපිට කියන්න. අපි වහාම කටයුතු කරන්නම්. එහෙම එක දෙයක්වත් අපි කරන්න දුන්නේ නැහැ. ඒ පිළිබඳව අර කියපු දේශපාල කණ්ඩායම අදටත් අපිත් එක තරහයි. ඒ කරන්න ඉඳ දුන්නේ නැති එක නිසා. මේ වතාවේ ඒක සිදු වුණේ නැහැ මං වගකීමෙන් කියන්නේ.
ඔබතුමා මම මේක කියන එක අසාධාරණ වෙනවා. ඔබතුමා ඇඹිලි පිටිය CTB ඩිපෝවේ තත්ත්වය පොඩ්ඩක් හොයලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි? ඔව්. ඊට වැඩි මම මුකුත් කියන්නේ මම මේ එතුමන්ලාට අසාධාරණයක් කරනව නෙමෙයි මේ සංස්කෘතිය කරුව හැමතුමනි ඉවත් වෙන්න ඕන කියලා කාරණාව කියන්නේ.
ඇඩ බැලීම සඳහා වෙනත් අය පත් කෙරුවා. ඒක වෙනම කතාවක්. හැබැයි අර ඉස්සර දුනේ ගහලා එලෙව්වනේ.
ඒක හරි.
එහෙමනේ කෙරුවේ. ඒක අපි කරන්න දුන්නේ නැහැ මේ සර.
ඒක හරි. බොහොම ස්තුතියි කරුව හැමතුමාට. ඒ වගේම 2015 වෙනකොට මේ රටේ CTB එක තිබුණු තැන සහ දෙදා යාපාලන රජයට මොන චෝදනා කරා CDB එකේ වෙනත් මාවතකට අරගෙන යන කරු ඇමතුමා කටයුතු කරා. අපි දැක්ක EPA PTF ටික ගෙවලා ණය ටික ගෙවලා ලාභ ලබන තැන මම නියෝජනය කරන ගොඩකවල CTB ඩිපෝව ලාභ ලබන තැනට ඇවිල්ලා හයිවේ බස් දාලි වෙලා යම් දියුණුවක් ලැබෙන තැනට ආවා. ඒ නිසා කරු ඇමතුමනි අද නැවතත් පඩි ගෙවන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මම දැක්ක ඇමතුමා කියන මේ කොවිඩ් හින්දා කියලා ඒක සත්‍ය කතාවක්. පඩි ගෙවා ගන්න තැනට එන්න පුළුවන් ද බැරි වෙනට වඩා මේ සපේන සේවාව ගුණාත්මක සේවාවක් බවට ජනතාව ලැබෙන. මොකද CDB කිව්ව ගාම මේ ඔය කොච්චර අපි කිව්වත් පොදු ප්‍රවාහන සේවයේ භාවිතා කරන්න කියලා කරු කතානායතුමනි CDB එකට නගින්න මිනිහෙක් කැමති වෙන්නේ නැහැ. ඒකේ මජන් ටික ගෑවෙනවා. ඒකේ දූවිලි ටික ගෑවෙනවා. ඒකේ කුණු ටික ගෑවෙනවා. ඒක පිරිසුදු කරලා මිනිස්සුන්ට යන්න පුළුවන් වඩපිටාවක්ද? ඒක මේ ඩිපෝලේ මිනිස්සුන්ගේ වැරද්ද නෙමෙයි. අපි තවම එතෙන්ට පුරුදු කරලා නැහැ. ඒකයි මම කිව්වේ මේක දේශපාලනීකරණයෙන් ඔබට කියපු. මේ රටේ අනිකුත් සේවාවන් වගේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පරිවර්තනය වෙනකන් මම හිතනවා මේකේ අපිට ගුණාත්මක භාවය රැකගන්න බැරි වෙයි. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න ඕන පහුගිය රජයේ කාලේ ඔබ දන්නවා ඔබතුමාලා දන්නවා මේ CTB එකේ මුදල් බස් පාවිච්චි කරලා දේශපාලන කටයුතු වලට මිලියන 1400ක මුදලක් ආණ්ඩුවට ලැබෙන තියෙන මේනකොට නඩුවක් ක්‍රියාත්මක වෙනවා. ගරු ඇමතුමා අමාත්‍යාංශයට ආදරේ නම් සේවකයන්ට ආදරේ නම් ඒ වෙනුවෙනුත් ඒ කටයුතු දික් කරා. ඒ වගේම අපේ තරුණ ඇමතුමා මේ පිළිබඳව මම හිතන්නේ හොයයි මේ දවස්වල CTB ඩිපෝ වල යකඩ ටික එකතු කරගෙන යනවා. ඒක හොඳයි. අමාත්‍යාංශයේ ඒ අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල සිදු වෙනවා නම් අර දිගදිර තියනට වැඩිය හොඳයි. නමුත් සමාජය තුල ඒකට හරියට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ඔබ යම්කිසි අදහසක් දක්වයි කියලා. ඒ වගේම පෞද්ගලික බස් ගැන මේ කොරෝනා සමයේ පෞද්ගලික බස් හිමියන් විතර අසහනයට පත් වෙච්ච ජනතාවක් මතන මේ රටේ නැහැ. මොකද ඔවුන්ට රජයෙන් එක එක නියමනයන් ගේනවා. ඒ නියමනයන් තුල ගේන්නේ මෙන්න මෙහෙම නියම කරනවා බස් එකේ යන්න පුළුවන් සීට් එක එක්කෙනයි. හැබැයි ඔවුන්ට තියෙන ආර්ථික හානිය පිළිබඳව
කොහෙවක් කතා වෙන නෑ. අපි දැක්කා ගරු දිලුම අමනුගම ඇමතුමා යම් යෝජනාවක් ගෙනහල් කර තිබුණා. මම හිතන්නේ ඒකත් සාධනීය නෑ. මේ කාරණාව කෙරේ දැන් ඔබතුමන්ලා ලීසින් සහන දෙනවා කියලා කිව්වා. ලීසින් සහන අද කොච්චර දුන්නද, කොහොමද දුන්නේ, මොකක්ද වෙලා තියෙන එක ගැන කතා කරන්න ගියොත් එහෙම මම හිතන්නේ මේ රටේ සියලුම දෙනා ඒක සම්පූර්ණම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන කාරණාවක්. මොකද ලීසින් සහන දෙනවා කියලා ඉවිල්ලා ආපහු අර ලෝන් පීරියඩ් එක නැත්නම් ණය ගෙවන්න තියෙන කාල සීමා මාසයකින් එහාට ගෙනිහිල්ලා පොලියත් එක ගෙවන්න වෙනවා. ඒ සමහර මූල්‍ය ආයතන ඒක දෙන්නෙත් නැහැ. අපි හිතනවා මීට වඩා වැදගත් විදියට ඒ ජනතාවට ඒ සාධාරණ පුළුවන් විදියට.
ගරු මන්තුමා, මේ වෙනකොට ලීසින් සහනේ දෙන්න කියලා තියෙන විතරක් නෙමෙයි, ලොග් ෂීට් චාර්ජස්, හිගදඩ මුදල්, හයිවේ චාර්ජස්, මේ කිසිදයක් අපි අය කරන එක නතර කරලා තියෙනවා. එතනින් එහාට ගියාම ලක්ෂ 3ක ණය මුදලක් ප්‍රවාහන අධිකාරිය හෝ NTC එක අසං කරපුවම එක පර්මිට් එකකට ලබලා දෙන්න වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒක ලබන සතියේ සිට ක්‍රියාත්මකයි. ආසන ගානට පමණක් මගින් රැගෙන යාම සඳහා අපි 1.1 ගාස්තුවකුත් අපි සංශෝධනය කළ දින ප්‍රශ්නයක් තියෙනවා. මේකත් එක්කත් මගින් මදි, ඒක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි යමක් කරලා තියෙනවා එයට සහන සලසන්න.
ගරු කථානායකතුමනි, ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න ඕනි, දැන් මේ රටේ තෙල්වල සහනය සැමන්වලුනි පරිප්පුලු දෙන්න ගියා සාමාන්‍ය ජනතාවට ඒක දුන්නේ නැහනේ. අඩුම තරමේ මේ රටේ බස් 17,000ක් 18,000ක් වගේ තියෙන මේ බස් රථ හිමියන්ට තෙල් සහනයක් හරි ලබා දෙන්න පුළුවන් නම් ගරු ඇමතුමාලායි අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන අපි හිතනවා ලීසින් සහන දුන්නා වගේ නෙවෙයි, ඒක යම්කිසි ප්‍රායෝගික වෙයි. මේ ඒක එන්නේ පෙරලා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවාහනය නිසා. ඒ වගේම අපි ඔබතුමාලගේ අවධානයට යොමු කරනවා තව කාරණාවක්. මේ රටේ හැමදාම බස් වලින් කොළඹට මේ රැකියාවල ජනතාව ගේන ක්‍රමේ මං හිතන්නේ ඉදිරියටත් කරගෙන යනවට උත්තරයක් තමයි මේ LRT එක හරහා ආවේ. අපි දැක ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා ඉස්සරහා විශේෂඥයෙක් මේ ගැන කිව්වා, මේ LRT මේ රටට හරියන්නේ නැති හේතු ටිකක්. හරි පුදුමයි ගරු කථානායකතුමනි, අපිට මේ ගැන විශේෂඥ දැනුමක් නැහැ. ඒ මහත් එක්කෝ මේකේ බඩු වරන් යන්න බෑ, උඩ කන්ටේනර් පටවන් යන්න බෑ, ඒ හිඳ හොඳ නැහැ කියලා. ඉතින් ඒ තරම් නායකයව කඩේ නායකයව රවට්ටලා වෙන වෙන බොරු බේගල් වලින් කඩේ යවන උත්සාහ කරන නිලධාරිත් මේ රටේ ඉන්නවා කියන එක මතක් කරනවා. ඒ LRT අපි කියනවා ජපානෙත් එක යම් කිසි ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ කොමිස් මුදල් හරි මොනවා හරි දැන් අපි දැක්කද ගොඩක් ඒවා කතා වුණා. ඒ මොන ගැටලුව තිබුණා මේ රටේ අවශ්‍යතාවයක් කියලා පිළිගන්න ඕනේ. ඒ වගේම කොළඹට ඇතුල් වෙන ප්‍රධාන නගර ටිකෙන් කොළඹ තුල පොදු ප්‍රවාහන සේවයක් හරියට හදන්න පුළුවන් නම් මේ රටේ මං හිතන්නේ විශේෂයෙන්ම කෝටි ගානක මුදලක් ඉතුරු කරන්න පුළුවන්. මේ කොළඹ නැති වෙන මිනිස්සුන්ගේ මිනිස් පැය ගාන, ඒ වගේම දහණය වෙන ඉන්ධන ප්‍රමාණය, වාහන හසුරව ගන්න බැරුව මේ නගරවල තදබද මේ සියල්ලටම උත්තරයක් වන්න පුළුවන්. ඒකට නිසි පියවරක් ගන්න අද වෙනකන් කතිකාවක් ඇති වුණාට ප්‍රායෝගිකව කිසිම පියවරක් අරගෙන නැහැ කියන කාරණාවත් මතක් කරලා දෙනවා. සර් අද හැමදේම කතා කරාම ගරු කථානායකතුමනි කියන්නේ ඕ මහ බැංකු හොරුනේ මේ කතා කරන්නේ, මහ බැංකු මංකොල්ල කාලා ආයි කතා කරන්නේ නේ. මගර මේ ගොම් පාට් එක නවත්තන්න. මහ බැංකු හොරු අල්ලන්න අවුරුද්දක් දුන්නා. මහ බැංකු හොරු ටික අල්ලන්න ඕන. මහ බැංකු හොරු ටික ආරක්ෂා කරන්න එපා. මේ රටේ ඒ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වංචා කරුවේ හොරු ටික මේ රටේ අධිකරණ ක්‍රියාමාර්ගයට අරගෙන ඇවිල්ලා අධිකරණ නැමැතුමත් ඉන්නවා. අරගෙන ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන මෙන්න මුන් තමයි මේක හොරකම් කරේ. මම දැකර දානම් මෙලොව අවබෝධයක් නැති මන්ත්‍රීවරයෙක් මේක මේ මන්ත්‍රීවරු අතර බෙදලා දුන්නේ. පුළුවන් නම් ගිහලා එළිය ගිහලා නඩුවක් දාන්නකෝ. ගොම්පාඩ් දාන්න නැතුව. ඒ නිසා ගරු කථානායකතුමනි, එහෙම සිදුවීමක් වෙලා තියෙනවා නම් ඒක වෝහාර විද්‍යන වාර්තාව තුලින් අපි දැක්කා. අපේ චෝදනාවක් තියෙනවා. එහෙනම් මහ බැංකු හොරු කියනොට කියන්න වෙනවා. සර් අපි කියනවා මේ හොරු කියන සියලුම ඒ පැත්තේ මේ පැත්තේ ඉන්න හොරු කියන සියලුම දෙනා අනිවාර්යයෙන්ම මේ රටේ ජනතා අධිකරණයෙන් දෙන්න ඕන දඬුවම් දෙන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. අපි හිතනවා ගරු අධිකරණ ඇමතුමා ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනි, පොලිසිය භාර ඇමතුමත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනි. මොකද මේ රටේ මුදල් අවභාවිතා වීම ගැන කතා කරන්නයි විරල ඇඟ බේර ගන්න බෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් හෙජින් ගන්න දෙනුවෙන් මෙච්චර පාඩු වුණා, ග්‍රීක බොන්ඩ්ස් වලින් මෙච්චර පාඩු වුණා. ඒ නිසා මේ පාඩුවත් එක්ක මම සංකලන කර කතා නැග දුනි. මේ පාඩුවත් එක්ක මේ ප්‍රශ්න වහන්න කියලා විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ ඉඳගෙන ඉවිල්ලා ආණ්ඩුව කරන යම් දෙයක් අගෙයීම සහ වැරද්දක් කරනවා පෙන්නන්නේ කරු කතා නැහැ තුනේ. හැබැයි විපක්ෂයේ පහුගේ වැරදි හරි මොනවා හරි තියලා ආණ්ඩුවේ බැරිකම ආණ්ඩුවේ නොහැකියාව වහගන්න උත්සාහ කරනවා නම් ඒක මම හිතන්නේ අසමත්. ඒ නිසා අපි කියනවා මේ රටේ අහිංසක මිනිස්සු බදු මුදල් වලින් නිර්මාණය කරන මේ ආණ්ඩුවේ දේශපාලනඥයන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට හයිය දෙන මේ අවසන් කරනවා කරු කතා නැහැ තුනේ. මේ මුදල් අවභාවිතා නොවන නොවන විදිහට රටට වැදගත් සාධාරණයක් ඉටු කරන්න පුළුවන් විදිහට ජොන්සන් ඇමතුමාටත් අපේ ජේෂ්ඨ ඇමතුමාටත් ගාමිණී ලොග්ගේ ඇමතුමාටත් යමාත්‍යංශය කරගෙන යන හයිය ශක්තිය ලැබෙයි කියලා අපි හිතනවා. අර සරණාබන් අධිකාරී සභාපතිතුමාට වෙච්ච අර මොක ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමාට වෙච්ච වගේ අසාධාරණයක් අපේ මේ අමාත්‍යංශවල ලේකම්වරුන්ටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හායි, බොහොම ස්තුතියි ජොන්සන් ෆර්නැන්ඩෝ ඇමතුමා.
ගරු කථානායකතුමනි, මම ප්‍රථමින්ම ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මැතිඇමතුරුන්ට සාධාරණීය විවේචනය සහ යෝජනා ඉදිරිපත් කිරීම ගැන. සාධාරණ විවේචනයක් අවශ්‍යයි. සාධාරණ විවේචනයක් තිබුණ නැත්නම් විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ නැහැ. ඒ නිසා සාධාරණ විවේචනයක් වුණා, යෝජනා වුණා, ඒෂ මන්ත්‍රීතුමා වුණත් අන්තිමට පිළිගත්තා. පහුගිය අවුරුදු පහේ කොන්ත්‍රාත් කාර්යය වැටුණා. හැබැයි අලුත් යුගයක් නිර්මාණය වෙලා තිනවා. ඔහු ශක්තිමත් කරන එක හොඳයි කියලා ක්‍රමානුකූලව. ඒසම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ගෞරව කථානායක තුමනි, අතිගරු ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට අපි මහත්මගේ රාජ්‍ය අමැතිතුමත් අපි දෙන්න කෙරෙහි තබපු විශ්වාසයට එතුමාලා දෙපළටම අපි ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ අති විශාල කාර්යභාරයේ වගකීම අපිට ලබා දීම සම්බන්ධව. ඒ වගේම ජයසුන්දර මහතා, ජයසුන්දර මහතාගේ නම හොගා කියවුණ මේ දවස් දෙක තුනේ. එතුමාලත් අපි ස්තුතිය පුද කරනවා. එතුමා දක්ෂ නිලධාරියෙක්. අපි දන්නවා මේ යන්නේ ලොකු කුමන්ත්‍රණයක්. විපක්ෂය හෙමින් එතුමාගේ නම ගෙනල්ලා ගහලා ප්‍රශ්න ඇති කරන්න හදනවා. නිසා ડોક્ટર ජයසුන්දරටත් අපේ ස්තුතිය, ජනාධිපතිතුමාගේ ලේකම්තුමාට විශේෂයෙන්ම අපේ ස්තුතිය මෙරයිදී අපි පුද කරනවා. ඒ වගේම අපේ ආටිගල මහත්මයා, මම බණ්ඩාරගේ ලේකම්තුමා ඇතුළු එතුමාගේ නිලධාරි මණ්ඩලය අපේ ස්තුතිය පුද කරනවා. මේ අයවැය විතරක් නෙමෙයි, අපි අමාත්‍යංශවලටත් ඒ විතාමත මහන්සියලා මේ අයවැය ඉදිරිපත් කිරීම ගැන, අපි අමාත්‍යංශයෙන් ලබා දෙන සහයෝගය ගැන එතුමාටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමා අපේ දේශ මන්ත්‍රීතුමා කිව් විදිහට ප්‍රේමසිරි මහත්මයා, ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක්. මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මහා මාර්ග ඇමතිතුමා හැටියට මහා පිනක් කරගත්තා. මේ රටේ මාර්ග පද්ධතියට අලුත් යුගයක් ලබා දීලා, අධිවේගී මාර්ග සංස්කෘතිය ගෙනල්ලා, කාපට් පාරවල් හදලා, කොන්ක්‍රීට් පාරවල් හදලා, බොරු පාරවල් වලට තිත තියලා දැවැන්ත සේවාවක් කෙරුවා. ඒකේ සෙවණැල්ලක්ගේ කාර්යභාරයේ හිටියේ ප්‍රේමසිරි ලේකම්තුමා කියන එක මම මෙලදී මතක් කරනවා. එතුමා ඇතුළු ඒ මුළු අමාත්‍යංශම අතිරේක ලේකම්තුමාලා ප්‍රධාන නිලධාරිවරුන්ට දිවාරයක් කැපීමේ වැඩ කටයුතු කරන, ඒ වගේ මාර්දියකේ ඔය මහා මාර්ග අධිකාරී සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයට, ඉංජිනේරුන්ට සියලුම දෙනාට අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා. මේ පහුගිය අවුරුද්දේ ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා ඉතාමත්ම කැපවීමෙන් පුදුම මහන්සියක් අරගෙන තමයි ඒ නිලධාරිවරුන් සමහරුන් දීමනාක්වත් නැතුව මේ අවුරුදු ගණනාවක් හැදෙන්න තිබිච්ච පාර තමයි. හිතන්නේ මේ පාරවල් මෙහෙම ගියා නම් තව අවුරුදු 10ක් 15ක් යනවා මේව හදන්න. හැබැයි මේ නිලධාරිවරුන් පුදුම කැපවීමකින් ඒ වැඩ කටයුතු කරනවා කියන එක මම මතක් කරන්නේ ඔය සියලුම දෙනාට, රාජ්‍ය ඇමතිතුමා වෙනුවෙන් සහ මම මේ වෙලාවේ හදවතින් මගේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා. විවිධ යෝජනා ඉදිරිපත් කරන අපේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුතුමා, කථානායකතුමාගේ ප්‍රධාන පටන් ගත්තා, ඔබතුමත් එහෙමයි. අපිට අවවාද මේ මාර්ග පද්ධතිය දියුණු කිරීම ගැන මාතලට ආපුවාම කථානායකවරයෙක් හැටියට නෙමෙයි, ඔබතුමා කථානායක තුමා වුණත් අපේ වැඩපිළිවෙලට ඇවිල්ලා සහභාගී දීලා ආශිර්වාද කෙරුවා කියන එක අපි මෙලයිදි මතක් කරන්න කැමැති. ගරු කථානායකතුමනි, මම දැක්කා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු, මම දීර්ඝ මේ දූෂණ ගැන එහෙම කතා කරන්න යන්නේ නැහැ, ඒකට වෙලාව නෙමෙයි. ඒ වගේම ගණන් හිලව් ගැන කතා කරන්න යන්නෙත් නැහැ. හේතුව ලන්සා මගේ අපේ රාජ්‍ය ඇමතිතුමා සියලුම මේ කිලෝමීටර් ගණන් අයවැය වෙන් කළ තියෙන මුදල් ගැන එතුමා කතා කිව්වා. මේ අයවැය අපිට වෙන් කළ තියෙනවා බිලියන 377ක්, බිලියන මුළු අමාත්‍යංශ දෙකටම රාජ්‍ය අමාත්‍යංශයට සහ අමාත්‍යංශයට. වැඩියෙන්ම මුදල් වෙන් වෙච්ච දෙවැනි අමාත්‍යංශය. ඒ නිසා අපිට විශාල කාර්යභාරයක් තියෙනවා මේක ඩිලිව කරන්න. එහෙම නැත්නම් මේ සංවර්ධනය ගේන්න. මම ආරම්භ කරනවා මෙන්න මේ දේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇයවැයක් ඉදිරිපත් කරපුවාම දැන් ඉස්සරනම් මහින්ද චින්තනයේ තමයි අල්ලගෙන ගහන්නේ ඒ කාලේ. දැන් සෞභාග්‍ය දැක්ම ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම ගරු කතානායකතුමනි. ඒකේ 57 වෙනි පිටුවේ තියෙනවා වැඩපිළිවෙල එතුමා කියලා. මම ඒක කතා කරලා මේක පටන් ගන්න. අපගේ ආණ්ඩු සමයේ රටේ මාර්ගපදයේ ඉතාමත් ඉහළ මට්ටමින් සංවර්ධ කර බව කවුරුද දන්නා කරුණ. ඒ කියන්නේ 2015 ඉස්සෙල්ලා. ඒකේ තියෙනවා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම කටයුතු සහ කටුනායක අධිවේගී මාර්ගයේ වරාය නගරය දක්වා දීර්ඝ කිරීම කටයුතු කඩිනමින් අවසන් කරනවා ඇත. එම මාර්ගයේ සිට කොට්ටා බත්තර මුල්ල හරහා පැලිකොට දක්වා දිවෙන මාර්ග කටයුතු ඊට සමගාමීව ආරම්භ කරයි. ඊළඟට තියෙනවා උතුරු අධිවේගී මාර්ගය සහ රත්නපුර අධිවේගී මාර්ගය ඉදිකිරීම කටයුතු කඩිනමින් ආරම්භ කරන අතර අඩි දහසක් කුසින රටපුරාදී වෙන සියලුම අධිවේගී මාර්ග සහ ප්‍රධාන මාර්ග ප්‍රවේශ සහිත පටලවුම් මාර්ගයන් ආරම්භ කිරීම සහ මහනුවර සිට නුවරඑළිය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම පිළිබඳ ශක්තිය දාසලකා බලන. ඒ කියන්නේ ගලගෙදරින් අපි නතර කරන්නේ නැහැ. අපි බලනවා නුවරඑළියටත් ගේන්න පුළුවන් කියලා. ඒක ස්ටඩි එකක් අපි කරගෙන යනවා. ඒක තමයි දීලා තියෙන පොරොන්දුව. රටේ සියලුම ප්‍රධාන මාර්ගවල සෑම කිලෝමීටර 3-5ක් අතරින් ඉස්සර කිරීම මන්ත්‍රී රෝවට් එකකින් ලේන් ස්ථාපනය කරේම මාර්ගයේ තදපදේ සහ වාහන අනතුරු සිදුවීම අඩු කිරීමට කටයුතු කෙරේ. පවතින රජය මගින් නිසි පරිදි නඩත්තු කිරීම නිසා අඹලම් වී ඇති ප්‍රධාන මාර්ග පද්ධතියෙන් රට පුරා විහිදෙන සියලු මාර්ග සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික ප්‍රමිති අනුව නවීකරණය ලැබේ. ඊළඟට තියෙනවා ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ගවල තදබදයෙන් තොරව ඇතුළු හැකි ආකාරයට අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කරන අතර අතුරු මාර්ගවලට පහසුවෙන් පිවිස හැකි ආකාරයට සියලුම අභ්‍යන්තර සහ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරනු ඇත. මේ තමයි සෞභාග්‍ය දැක්ම දීලා තියෙන පොරොන්දු ටික. මේ පොරොන්දු ඔක්කොම ඉටු කරන්න පුළුවන් වැඩ පිළිවෙල මේ අවුරුදු පහේ තියෙනවා. අවශ්‍ය කරන ප්‍රධාන මුදල් ටික ගරු කතානායකතුමනි මේ අයවෙන් අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි දුන්න අමාත්‍යංශයේ අවශ්‍ය කරන කැබිනට් තීරණ අවශ්‍ය කරන ටෙන්ඩර් පටිපාටි මේ සියලුම දේවල් අපි කරලා තිනවා කරගෙන යනවා ඉදිරියට. ඒ නිසා මේ පොතේ මහා මාර්ගයක ගැන කිසිම අකුරක් නැරම ඉටු කරන වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරලා පටන් ගන්න ඉවරයි කියන එකත් මම මතක් කරනවා. දැන් මම මතක් කරන්න කැමති මේ හෑන්ඩ්සාඩ් එකකින් පටන් ගන්න අපේ කිරියල් ලැබෙත්තා මගේ හිතවතා. මම එතුමට උත් කියන්න යන්නේ නැහැ. එතුමටත් කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. එතුමට ඉහලින් හිටියා හුඟක් අය. එතුමා 2015 හෑන්ඩ්සාඩ් එක එතුමා කියනවා ඊයේ ගරු රවි කරුණා කැමතිතුමා සමග අපි සාකච්ඡා කළා. එතුමා කිව්වා ආඩ් එකේ ඉතිරි වැඩ කටයුතු ටික කරන්න අලුතෙන් එකවුන්ටන්ට්ස් 3 දෙනෙක් එවනවා කියලා. මොකද මුදල් ලැබවත්ම හැටියට එතුමා විශාල මුදල් සම්බරයක් අපිට දෙන්නට පොරොන්දු වෙලා තියෙනවා. එකවුන්ටන්ට්ලා 3 දෙනෙක් දෙනවා කියලා. ඊළඟට කොළඹ මහනුවර පාර හදන්න අවශ්‍ය මුදල් ලබා දෙනවායි කියා එතුමා පොරොන්දු වෙලා තියෙනවා. දඹුලිසෙට යාපන අධිවේගී මාර්ගය හයිවේ එක හදන්නත් මුදල් දෙනවායි කියා පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ සිට බත්තරමුළු උස් පාලම එලිවේටඩ් හයිවේ එකක් හදන්නටත් මුදල් ලබා දෙන්න එතුමා කටයුතු කර තිබෙනවා. විශාල මුදල් සම්බරයක් එතුමා ලැබෙනවා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි අපි කිරියල් ලැබතුමා කියලා තියෙන්නේ. මම දන්නේ එතුමට ලැබුණද නැද්ද කියන එක. මම එතනින් ආරම්භ කරනවා. ගරු කතානායකතුමනි මේ අධිවේගී මාර්ග පද්ධතිය ගැන කබීර් හෂීම් ඇමතිතුමා එතුමා හිටියනම් හොඳයි. එතුමා කතා කරලා හෙමින් පැනලා යනවා. එතුමගේ හැටි. මම හෑන්ඩ්සාඩ් එක ගත්තා. එතුමා 2019 කරලා තියෙන අකුරක් නැරද කියවුවා ඒ කතාවම. ඕ කිරියල් ලැබතුමා ඔබතුමාන පොඩ වෙනස් කරලා කතා කරනවා. ඔබතුමා ටෙස්ටේ. හැබැයි කබීර් හෂීම් මහත්මයා එතුමා එක වචනක් නැර ඔය හෑන්ඩ්සාඩ් එකේ තියෙන 2009 මම කියවලා. මම කියවන්න දැන්නේ මට වෙලා නැති හින්දා. ඒ ටිකමයි අද ඇවිල්ලා ගිරෝ වගේ කිව්වේ. එතුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි මේ අධිවේගී මාර්ගවලට මේ සංස්කෘතිය ගෙනාවේ එතුමගේ පක්ෂය කියලා. ඉතින් මතක් කරන්න කැමති අධිවේගී මාර්ග සංස්කෘතිය එදා 80 ගණන්වල ඉඳලා 70 ගණන්වල ඉඳලා කතා කෙරුවත් මේක ඇත්ත වශයෙන්ම මේක නිර්මාණය කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ තමයි මහින්ද සුළඟ කිව්වේ. පාරවල් වල යද්දි කිව්වේ මහින්ද සුළඟ මිනිසුන්ට වදිනවා කියලා හමනවා කියලා. ඒ යුගයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයකට මූණ දෙන ගමන් මහා මාර්ග පද්ධතිය ඇතුළු දැවැන්ත සංවර්ධන කිටුව කිරුවා කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. එතුමගෙන් අපි සියලුම දෙනාම දේශපාලන ඉගෙන ගත යුතුයි. පක්ෂ විපක්ෂ ඔක්කොම යුද්ධයක් කරන ගමන් මුළු යුරෝපේම ආර්ථික කඩාර වැටලා තියෙද්දි ඇමරිකාවේ ඇමරිකානුවන්ට තමන්ගේ ණයතික ගෙවා ගන්න බැරුව ගෙවල් වලින් ඇදලා දාද්දි ඇමරිකානුවන්ට රස්සාල් නැති වෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයක් කරන ගමන් මේ රටේ සංවර්ධන රට ගැහුවා. ඒකද වැත්ත? එතුමා නොයෙක් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරුවා. 2015 වෙනකොට අධිවේගී මාර්ග ව්‍යාපෘතිය විතරක් නෙමෙයි එතුමා මේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම කොළඹ හතර සීමා වෙලා තිබිච්ච කොළඹ පාරට නුවර පාරට සීමා වෙලා තිබිච්ච කාපට් පාර ගම්මාන වලට ගෙනාවා. නගර යාකරන්න, පළාත් යාකරන්න, දිස්ත්‍රික් යාකරන්න, අගනගරයට ඉක්මනින් යන්න, එයාපෝට් එකේ ඉඳලා අගනගරයට එන්න, කොළඹ ඉඳලා දකුණු පළාතට ඉක්මනින් යන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක අපිට කවදාකවත් අමතක කරන්න බෑ. මම දත්ත වලට යන්නේ නෑ. 2015 පස්සේ 2016 17 18 ගත්තොත් කිලෝමීටර් 500 400 300 වගේ කාපට් පාරවල් නිර්මාණය වෙලා තියෙන්නේ 2013 2014 පටන් ගත්ත දේවල්. ඊට පස්සේ 2019 තියෙන කිලෝමීටර් 50යි අවුරුද්දටම වාර්තාවල යා තියෙනවා. ඊට පස්සේ 2019 තියෙන කිලෝමීටර් 134. එතන තමුන්නාංශ බලයට ඇවිල්ලා මොනවද කරුවේ? තමුන්නාංශ බලයට ඇවිල්ලා කරුවේ මේ රටක් වටින රටට ජාතියට ණය නැතුව තමන්ගේ යුතුකම් ඉටු කර මහින්ද රාජපක්ෂ මහත්තයාට මඩ ගැහුවා. තමුන්නාංශලා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා හදන අධිවේගී මාර්ගවල ඒ ඇස්තමේන්තුවෙන් රත්තරන් වලින් එහෙම නැත්නම් ප්ලැටිනම් කියලා කිව්වේ. රත්තරන් නැත්නම් ප්ලැටිනම් වලින් පාරවල් හදන්න පුළුවන් විදිහට තමයි ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ කියලා. හොරකම කියන එක ජානගත කරන්න හැදුවා. හැබැයි තමුන්නාංශලා මොනවද කිව්වේ? කෙරොලි අධිවේගී මාර්ගය බිලියන 66කට මන්තිරු 6කට ඇස්තමේන්තු කරලා තිබුණේ දීලා තිබුණේ. තමුන්නාංශලා ඒක කැන්සල් කරලා මන්තිරු 4කට දුන්නා බිලියන 66කට. මං අහනවා ඊතුරු මන්තිරු දෙකේ සල්ලි ටික කාටද ගියේ කියලා. කාටද ගියේ? බිලියන 66යි ඇස්තමේන්තුව මන්තිරු 6යි මන්තිරු 6න් දෙකක් අඩු කරනවා දින බිලියන 60කට දෙනවා. ඊතුරු මන්තිරු දෙකේ සල්ලි ටික කාටද ගියේ? ඊළඟට අපිට අපි උතුරු මැද අධිවේගී මාර්ගය කියලා කියන්නේ. තමුන්නාංශ උතුරු ජනතාව ගැන කතා කරන්නේ. උතුරු ජනතාවගේ ඡන්ද ටික හැමදාම තමුන්නාංශ රවට්ටලා ගත්තා. උතුරු ගැන කතා කරපු තමුන්නාංශේලා උතුරු අධිවේගී කියන මාර්ගයේ නම වෙනස් කරලා මධ්‍යම අධිවේගී මාර්ගය කියලා තමයි තමුන්නාංශ නම දැම්මේ. පෙනී හිටින්නේ උතුරු ජනතාව වෙනුවෙන්. උතුරු ජනතාවගේ ඡන්ද ටික ගන්නවා. හැබැයි උතුරු ජනතාව රවට්ටනවා. අඩුම ගානේ තමුන්නාංශ හිතන්න බලන්න උතුරු අධිවේගී මාර්ගය අපි වෙනස් කරන්න තමුන්නාස මොකද කියන්නේ අපිට? අපිට එනං ගහනවා. ඒ උතුරු අධිවේගී මාර්ගය තමුන්නාස වෙනස් කළ මධ්‍යම අධිවේගී මාර්ගය කියලා ඇල්ලලා. ටෙන්ඩර් කරලා දීලා තිබිච්ච මීර්ගම ඉන්න කුරුණෑගල කොට්ටාසේ. කිලෝමීටරයක් බිලියන 2.5යි ගරු කතානායකට. 2.5 බිලියන. මිලියන 25000යි. දීලා තිබිච්චව කැන්සල් කරලා තමුන්නාසේලා ආපහු දුන්නා බිලියනයක් වැඩියෙන් බිලියන 3.5 ගානේ. ලක්ෂ 10000ක් වැඩි කරා 1 කිලෝමීටරයට. කවුද මේවා ගත්තේ? කාරු කතානක දුන්නා ලක්ෂ 10000යි. ලක්ෂ 10000ක් වැඩි කරලා දුන්නා විතරක් නෙමෙයි. තමන්ගේ කැබිනට් මණ්ඩලේ ඉන්න ඇමතිවරුන්ට ඒක කොන්ත්‍රාත් දුන්නා. කොන්ත්‍රාත් දුන්නා. අද ඒ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරන්න බැරිලා තියෙනවා. ඔලිම්පික්ස් කියන සමාගම මම ඊයේ ලේකම්තුමාට නියෝග කෙරුවා. අතිගරු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කරලා වහාම අවලම් කරන්න කියලා. අපි ආවෙන් පස්සේ කිව්වා මේ සමාගමට කරුණා කරලා මේ පාර හදලා දෙන්න. අපි දේශපාලන පරිගැණීම් කරන්නේ නැහැ. අපිට මේ හොයන්න තිබුණා. හැබැයි අපිට ඕනුනේ පාර හදන්න. තමුන්නාංශර මොනවද කරුවේ? කරපු හැම සංවර්ධයක්ම නතර කරුවා. ඒ සංවර්ධනේ ඉඩ දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ පරිගන්න පෝට් සිටි එක නතර කරුවා. පෝට් සිටි කරේ දියාගෙන ගියේ 2015 ඉස්සෙල්ලා. අවුරුද්ද අපමා කෙරුවා. කෝටි ප්‍රකෝටි ගාණක් විනාශ කෙරුවා. බිලියන ගාණක් නාස්ති වුණා. ඒව නතර කෙරුවා. මාර්ග පද්ධති නාහදන ඒව නතර කෙරුවා. සංවර්ධනය නතර කෙරෙව්වා. අපි ඒ වැරද්ද කරන ආණ්ඩුවක් නෙමෙයි. අපි ඒ නිසා අපි තීන්දුව කරුවා. තමුන් නාසය මොන ඇමතිට දීලා තියෙන කෙනෙක් ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ ජනතාවට වැඩ කරන්න. දූෂණ ගැන පස්සේ කතා කරමු වැඩේ කරන්න කියලා. ලේකම්තුමාට කියලා. දැන් අවුරුද්දා. එතුමාට තව සල්ලි ඕනේ කියලා කිව්වා. සල්ලි ටිකක් මම ලැබලා දුන්නා. මේ ලේකම්තුමාට කතා කරලා. ගිය සතියේකන් හිටියා දරු කතා නැගතුමනි. මේ පාර කිසිම වැඩක් කරන්නේ නෑ. මං ඊයේ ලේකම්තුමාට නියෝග කරුවා. වහාම අවලොංගු කරලා. අනිත් ඉන්නේ සමාගම් දෙකට ඒ පාර හදලා දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ 31 කින් ඉස්සෙල්ලා මීරිගමෙන්ලා කුරුණෑගලට ඒ පාර හදලා ඉවර කරන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා පොතුරා ඉඳලා ගලගෙදරට අධිවේගී මාර්ගය හදන වැඩපිළිවෙල ඊළඟ දවස් 10 දෙසැම්බර් 20 කින් ඉස්සෙල්ලා අගමැතිතුමාගේ වෙලා කරගෙන ඒකේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඊළඟ රුවන්පුර ගැන කතා කරුවා කබීර් හෂීම් ඇමතිතුමා. එතුමා කිව්වා රුවන්පුර ඉඩම් පවරගෙන නැහැ. ඉඩම් පවර ගත්තේ නැත්නම් කොහොමද එතුමාලා ටෙන්ඩර් මේ නෙමෙයි සමාගම් වලට කොහොමද දුන්නේ? සෙක්ෂන්ස් 4ම දුන්නා. ඒ පළාතේ. තල් මඩුලටර ගම දුන්නා. අපි වවලංගු කරුවා. එහෙනම් ඉඩම් පවර ගත්තේ නැත්නම් කොහොමද කබීර් හෂීම්ලා දුන්නේ? ගියාණ්ඩු කොහොමද දුන්නේ? අපි රුවන්පුර එකේ අපි දේශීය කොන්ත්‍රාත් කරනවට දෙනවා. දේශීය බැංකුවේ ණය අරගෙන අපි ජනවාරි මාසේ 15 වෙනිදන් ඉස්සෙල්ලා රුවන්පුර අධිවේගී මාර්ගයත් අපි ආරම්භ කරනවා කියලා මේස් ගෞරවනීය සභාවේදී මම මතක් කරා. ඒ නිසා දැන් කබීර් හෂීම් මහත්තයාට තියෙන අමතුමා තියෙන ඊර්ෂ්‍යාව. වෛරය. එක්ක එතුමා එහෙම නැත්තම් නිදාගෙනලා හැරිලා පරණ හැන්සාඩ් එක ගෙනලා ආපහු කියවනවා. මට දැනෙන විදිහට. හරි එතුමා කියනවා මෙහෙම මුදල් වෙන් කරලා නැහැ බිලියන 40ක් ඉඩම් පවර ගන්න ලංකා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කරපු අයවැය තමයි මේ අයවැය කියලා අපි මතක් කරන්න කැමති. ඊළඟට 38 ගහලා අපි ඉඩම් ඔක්කොම භුක්ති අරගෙන ඉවරයි. ඒස රුවන්පුර පටන් ගන්න එකට අපිට ගැටලුවක් ඉන්නේ නැහැ. අපි ඒකේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම ඒ වැඩ කටයුතු ඉක්මනින් අපි අවසන් කරන්න හදනවා. ෆාස්ට් ට්‍රැක් කරලා ඉක්මනින් මේ ශීඝ්‍රගාමී සංවර්ධනය. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ. තමුන්නාස කියන ශීඝ්‍රගාමී සංවර්ධනය නෙමෙයි. තමුන්නාස ගහන්න කියන ශීඝ්‍රගාමී හොරකම. ශීඝ්‍රගාමී හොරකම. තමුන්නාස ගහන්නුව. හැබිලා මාස 3 යන්න ඉස්සර මහ බැංකු හොරා කෑවා. මහ බැංකු හොරා කෑවා. දැන් මන්ත්‍රීව කතා කරලා කියනවා විපක්ෂයේ සමගි මොකද? සමගි ජන බලවේගය. දැන් සමගි ජන බලවේගය හදාගත්තම ඇතිවරුනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂක වෙනකොට උසාවි ඉහිලා කරන්න තියෙන ඔක්කොම කරලා හිර කරන්න නැතුව ඡන්දි ඉල්ලන්න බැරි වෙන්නේ. ඊළඟට බොරු නඩු වලට පටලලා එතුමා හිරේ දාන්න හැදුවා. හරි? එහෙම තමයි රාජපක්ෂ පවුලට ගැහුවේ. වැසි රාජපක්ෂ මහත්තයර කණුවක් ගැත්ත මොනාද බෙදුවා කියලා ඇල්ලලා නඩු දැම්මා. ඒවා තියෙනවනේ දැන් අර නළුවගේ හඳපති වල විනිශ්චකාරවරුන්ට කොහොමද කතා කරන්නේ? මම එක හඳපතියක් ඇහුවා අලි සබ්‍රි මැතිතුමනි. විනිශ්චකාරවරුන්ට කියන්නේ බල්ලෝ කියලා. ප්‍රේමදාස මහත්තයගේ මන්ත්‍රීවරු. ඒ හඳපතේ යනවා ගෞරවනීය විනිශ්චකාරවරුන්ට කියන්නේ බල්ලෝ කියලා. දැන් එහෙම බල්ලෝ කියලා කියන මන්ත්‍රීවර තමයි අපේක්ෂාත් දුන්නේ ප්‍රේමදාස මහත්තයා. ඊළඟට අවසාන කතාවක් දෙන්න මේ දවස්වල විපක්ෂ වෙනුවෙන් ඒ වගේ ආයත. ඔන්න ප්‍රේමදාස මහත්තයා වැටලා තියෙන තැන. ඔන්න ප්‍රේමදාස මහත්තයා ඉදිරියට දින මන්ත්‍රීවරු ටික. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොට කිව්වා ඇමරිකන් පුරවැසියා කිව්වා. ඡන්දේ පරදිනවා කිව්වා. උතුරු නැගෙනහිර ඡන්ද හම් වෙන්නේ නැහැ කිව්වා. මිනිමරුවා කිව්වා. දේශපාලනේ තේරෙන්නේ නැහැ කිව්වා. ආමිකාරයා කිව්වා. එහෙමනේ ගැව්වේ. ඊට පස්සේ මොකද්ද කිව්වේ? ලංකාවේ ඉන්න දක්ෂම අපේක්ෂක ප්‍රේමදාස මහත්තයා කිව්වා. රට වටේ අරන් ගියා රැස්වීම තියාගෙන. ගෝඨාභය මහත්තයා පරද්දන්න පුළුවන් එකම අපේක්ෂකයා කිව්වා. අන්තිමට මොකද්ද ප්‍රතිඵලය? එතකොට හරියට කතාවක් කරගන්න බැරි වුණා. එතුමගේ මොකද්ද ප්‍රතිපත්තිය ලැබුණේ? රෑ 12ට ගිහලා තට්ටු කරලා ගෙවල් වල සතුටින් ඉන්නවද කියන බලන්න. ඒ වනේ තමයි ඉතිප්පේ. ආ? වොත්තංග බපුවාම මිඩ් වයිෆ් වෙනවා වගේ ගෙදරට. වෙන ලෝකෙක හිටියේ. දැන් එයා තමයි විපක්ෂ නායක වෙලා තියෙන්නේ. ප්‍රේමදාස මහත්තයා. එහෙමනේ. ආ? ඉස්සලාම කිය ශ්‍රීමුගෙන් කතා කරනවා කියලා. ඊළඟට මොකද්ද උනේ? ආර්යා වුණා ඡන්දෙන් ඉස්සෙල්ලා. නෝනෑනෝ ඉස්සරහින්. අපේක්ෂක වෙනවා පිටිපස්සෙන්. ආ එතුමියම කියනවා මම තමයි ආර්යාව කියලා. එහෙම පුද්ගලයා අන්තිමට කිව්වා මගේ ජවය මගේ කසේරුව මගේ කොන්න මොනවද ලොකෙව්වේ? ආ ඊළඟට කොච්චර දුරට පිස්සුවද දෙනවාද කියනවා කිව්වා මටම තමයි ලෝකේ තියෙන ලොකුම ඩයිනමෝ එක තියෙන්නේ කියලා කිව්වා. ආ එහෙමනේ කිව්වේ. එහෙම කියලා 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 ගරු කතානායකතුමනි අන්තිමට කිව්වා එහේ චන්දත් මේ චන්දත් මට හරි මාත් එක රැස්වීම කරන්න බෑ මාත් එක ඇවිදින්න බෑ කිව්වා. හරි මාත් එක දුවන්න බෑ කිව්වා මාත් එක කතා කරන්න බෑ කිව්වා. අන්තිමට මොකද ප්‍රතිඵලය?
මට මොකද?
ආ 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ගත්ත ජනාධිපතියා අපේක්ෂක වෙනවා ජනාධිපතිතුමා වුණා. 55 ලක්ෂයෙන් ප්‍රේමදාස මහත්තයාට හම්බුණි. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඒ විපක්ෂ නායකතුමා කර තින්නන් තමයි මේ මන්ත්‍රු යන්නේ. ඊළඟ මොකද වුනේ? ඡන්ද පෙරදිච්ච ගමන් ගෙදර ගිහලා හැංගුණා. ගෙදර ගෙලියන ගන්න බැරුව සති 3ක් යනකම් කිරියල්ල මන්ත්‍රුවාට ආ එතුමා හොඳයි. එතුමා හිටියේ නැහැ. එතුමා ඒක කරගන්න දෙයක් නැතුව ගියේ. ආ ඕ ඊළඟ මොකද වුනේ? ගිහිල්ලා හිටියා. එකම මැසේජ් එක මොකද? ට්විට් කෙරුවා. ට්විට් එකේ මොකද ගැහුවේ? ලංකාවේ දිව්‍යෝ ආරක්ෂා කරන වැඩපිළි ක්‍රියාත්මක කරන්න මම කැප වෙනවා කිව්වා. ඊට පස්සේ මේ ගිය චම්පික රණමකල රාජිතල ආ අර හරි ගහලා ඉන්න මේ හරි ඇඳුම ඇඳගෙන හිටව බදුල්ලේ නායකයා ඡන්දෙ ඉල්ලන්නේ නැතුව අන්තිමට ජාතික ලයිස්ට්යෙන් ආවේ. මේගොල්ලෝ ගිහිල්ලා දොරට ගහලා ඕම අමාරු මේ පුද්ගලයා එළියට ගත්තේ. දැන් ඒ විපක්ෂ නායක දැන් ආවේ දවස් ඉල්ල 27-2 වෙන කිසිම දෙයක් නැහැ. හිතන්නේ 27-2 දාපුවම ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. උදේ පාන්දර ගන්නවා 27-2. දවසක් සිංහලෙන් කතා කරනවා, දවසක් ඉංග්‍රීසියෙන් කතා කරනවා. නේද රියාමන්තෝ? ආ?
තේරෙන්නේ.
ඉංග්‍රීසියෙන් කතා කරනවා. කවුරු හරි කියලා කියනවා, ඔක ඉංග්‍රීසියෙන් කතා කරනවා. එතකොට පිටරටට යනවා. සමහර කෙනා ඉංග්‍රීසියෙන් කතා කරුවොත් මේ බාධා කරන්නේ නැති හින්දා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියනවා. ආ? ඊළඟට බෙහෙත් ගන්න කියනවා. ආ දැක්කනේ කොවිඩ් එක ආපුවාම ගහන්න කියපො බෙහෙත් පෙත්. ආ? ආ? පැගනේ Facebook එකේ කියලා ගැහුවේ. ඒ නිසා මේ විපක්ෂ නායකව කරපින්නගෙන තමයි දැන් හිතාගෙන ඉන්නේ ආණ්ඩුව පෙරලන්න. ඊළඟ ඊයේ ගිහිල්ලා ජනාධිපතිතුමාගේ කාර්යාලය ඉස්සරහ ගිහිල්ලා පන්දම් අල්ලගෙන ඉන්නවා. දැන් පන්දම් එල්ලපුවාම හිතන්නේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. නේ? පන්දම් අල්ලපුවාම කරු කතානායකතුමා හිතාන ඉන්නේ හෙට ඡන්දෙද කියලා මිනිස්සු ඇවිල්ලා. දැන් මොනවද කියන්නේ? දැන් කියනවා හොරු අල්ලන්නලු. මහා බැංකුවේ හොරු ටික අල්ලන්නලු. ගොන් කතා මොනවද කිව්වේ?
මහා බැංකුවේ ගොම්.
ඔව් මහා බැංකුවේ ගොම් පාත් දාන්න එපා කියනවා. අපි කිව්වා මේ පාර්ලිමේන්තුවේ. අපි කතා කරලා කිව්වා. ඒකාබද්ධ විපක්ෂය ඇටියට අපි කිව්වා මේ මහ බැංකු අධිපති සිංගප්පූරු ජාතිකයේ කොහොමද මම දැම්මේ මේක නීති අනුකූල නැහැ කියලා. ප්‍රේමදාස මහත්තයාගේ නායකයා දැම්මයා මේ එක්සත් ජාතිපක්ෂය වෙන කෑල්ලක් හදාගෙන සියලු පව් එක්සත් ජාතිපක්ෂය තියාගෙන මේ ඉස්සරහින් යා යන්න හදන්නේ. මේ පරණ නඩය. මේ පරණ නඩය. මේදම ඇත්ත. දැන් කියනවා මහ බැංකු ආයෝ අල්ලන්නලු. දැන් හොරකම් කරලා කියනවා අපිට අල්ලන්න කියලා. ඊළඟට පාස්කු ප්‍රහාරේ මිනිස්සුනික මරණ දැන් කියන මිනි මරුව අපිට අල්ලන්නලු. අපිට කියන අයි මේ අවුරුද්දක් ප්‍රමා කරන්න කියලා. ඔබ දන්නව අවුරුද්දක් අපිට බෞද්ධ රාණ්ඩුවක් තිබුණේ නැහැ. ආණ්ඩුව තිබුණේ තමුන්නාංශ ගතේ. ඊළඟ කොවිඩ් එක ආවා. ඊළඟ අපේ නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පලිගන්න නායකයෙක් නෙමෙයි. ලැබුවේ පලිගන්න. මරලා මරණා විතර නෙමෙයි පණ පිටින් ගිලා කිමුල්ලොන්ට දානවා කියලා රාජිත දද්දොස්තර මහත්තයා කිව්වේ. එහෙමද කිව්වේ? බඩ ගැහුවා. තවත් ඡන්ද ලක්ෂ පහක් ගයක් වැඩි වෙනවා ඒ කිඹුල කතාවේ නැත්තා. ඒ නිසා බය වුණා සමහරු. නොදන්නාය බය වුණා. හරි. ඉතින් ඊටයි එතුමා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඉතාමත්ම මනුෂ්‍යකමින් වැඩ කරන නායකයෙක්. සරල නායකයෙක්. එතුමාගේ ඇඳුමත් ප්‍රශ්නයක්. එතුමා හරියට අඳින්නේ නැහැලු. සරල විදියට අඳිනවලු. එතුමා වැඩ බාර ගන්නකොට වැඩිමුර තියන්නේ නැහැලු. ඒකත් ප්‍රශ්නයක් විපක්ෂයට. ජනාධිපති වෙනකොට වැඩිමුර තියන්න ඕනේ කියලා ලගේ මඩ ගැහුවා. ඊළඟට කිව්වා ජනාධිපති හැටියට පළවෙනි වතාවේ කරු හදාන්නකට වෙනකොට සුදු ඉර කැපුවලු. දැන් හරියට ප්‍රනාන්දු හිතාන ඉන්නේ සුදු ඉර කපලා ආපුවම ආණ්ඩු බලය ගන්න පුළුවන් කියලා. වෙන ලෝකෙකින් මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නෙවෙයි තමුන්නාස්සර මං කියනවා. මහා බැංකුවේ හොරකමෙන් තමුන්නාස්සරට බේරෙන්න බෑ. මහා බැංකුවෙන් හොරා කාපුවල සල්ලි ගෙනාවේ ලොරියක සිරිකොතට. කදී රෂීම් මන්ත්‍රීවරයා තමයි ඒ සල්ලි බෙදුවේ. ලංකාවේ ඉන්න හැම සංවිධායකටම මිලියන 5 10 මිලියන 15 සල්ලි බෙදුවා. ඒක හිටුම මලික් සමරවික්‍රම ආවේ ගමන් සල්ලි පටවගෙන වෑන් එකකින් පැනලා ගියා ටක් ගාලා අරගෙන එයාගේ කොමිස් මුදල. මේවා තිද්දත් සිරිකොත ඉන්න අය දන්නවා. අගමැතිතුමාගේ ලේකම්වරු දන්නවා. මේ ඔක්කොම අපිට කියලා තියෙන්නේ. ලොරියගෙන ආයි සල්ලි මහ බැංකුව හොරා කාපුවා. UMP මේ සමගි කියන්නේ UMP කියන්නේ ඔය ඔක්කොම එකයි. එක නඩය. සල්ලි ගත්ත නැති එක්කෙනෙක් නැහැ. ඒ මහමැතිට වියදම් කරපු සල්ලි, මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි, මහ බැංකුවෙන් හොරා කාපු සල්ලි ටික. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමුන්නාස්සට බේරෙන්න බෑ. කවුරු හරි හිතනවා නම් මේ පහර දීලා තණ්ණන් අරන් ගිහිල්ලා මොනා හරි කරලා ලාණ්ඩු කරලන්න පුළුවන් කියලා ඒ කරන්න හම්බෙන්නේ නැහැ. එල්ලන්න පුළුවන් හැම තැනම එල්ලෙනවා. අර පවිත්‍ර ඇමතිතුමිය ගිහිල්ලා මොකද කලගෙඩියකින් වතුර වාගයක් ඉර දැම්ම. පිරිත් පැන් කියලා කියන්නේ. ඒකටත් ගැහුවා. දැන් වෙද මහත්තයාට අපේ කරු කතානායක තුනේ බෙහෙතක් කරලා දෙනවා. මේ වෙද මහත්තයාට අපහාස කරනවා. අපහාස කරනවා. අපහාස කරන්න පුළුවන් හැමෝටම අපහාස කරනවා. ඒක නම් පුදු වෙන්නේ නැහැ. මහා සංග්‍රහයෙන් අපහාස කරපු ආණ්ඩුවක් තමුන්නස ගහන්නු. මහා සංග්‍රහයෙන් හිරේ දාපු ආණ්ඩුවක් තමුන්නස ගහන්නු. මහා සංග්‍රහයෙන් ඔලු පළපු ආණ්ඩුවක් තමුන්නස ගහන්නු. ධම්මලක හාමුදුරුවෝ එදත් මං කිව්වා හිරේ දැමේ අලිපැටියෙක් හිටියා කියලා. මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා අගෞරව කරපු ආණ්ඩුවක් තමුන්නස. තමුන්නස හිතනවද දැන් ඒව අමතක කළා කියලා මේ රටේ මහා සංග්‍රහයටයි. මේ රටේ බෞද්ධයක් බෞද්ධ ජනතාව සහ කතෝලික ජනතාවට. කතෝලික ජනතාවට කරපු අපරාධේ සිය ගානක් මැරෙන්න අතෑරියා. ආරක්ෂාව සම්පූර්ණ රටේ නැති කරුවා. බුද්ධාංශ නිලධාරි හිරේ දැම්මා. තමුන්නාසට අමතක වෙලා ආදී. දැන් මේ දෙන්නේ තුන්නේ කියලා වටකරන කතා කිරෝ කියලා ආණ්ඩුව කරලන්න පුළුවන්. හා ඊළඟට බොරුවට ගිහිල්ලා ජයසුන්දර මහත්තයව පෙන්නලා අපේ ඇමති කෙනෙක්ව පෙන්නලා තවත් ඇමති කෙනෙක්ව පෙන්නලා ඉවරලා ආණ්ඩුව කරලන්න පුළුවන්ද? පුළුවන්ද? තමුන්නාස මතක තියාගන්න පළාත් සභා ඡන්දේ තියන්න පුළුවන් ඉක්මනින්ම තමුන්නාස නොතිබේ ඡන්ද අපි තියනවා. ඒ ඡන්දයත් මේ රටේ ජනතාව අත්දැවන්ත ජයග්‍රහණ තමුන්නාස දෙනවා. එතකොට තමුන්නාස දෙන්නේ පන්දන් ටික අරගෙන පන්දන් අරන් යන්න තමයි වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා අපි මතක් කරනවා. මම මීටදී ඔය ගැන කතා කරන්න යන ගරු කතා නැකතුමනි. අපි නවීන මාර්ග පද්ධතියක් අපි මේ රටේ නිර්මාණය කරනවා. අධිවේගී මාර්ග ටික ඉලක්ක වලට අපි හදලා ඉවර කරනවා. ඊළඟ නගරවල තියෙන වාහන තදබදයට කෙටියා දීර්ඝාන විසඳුම් අපි දෙනවා. කෙටි කාලේ විසඳුම් වලට අපි අත ගහලා ඉවරයි. කොළඹම දකින්නදී හොඟාත් දැන් අපි හදනවා. හොඟා පාරවල් පුළුල් කරනවා. මේක ලයිස්තු ගණනාවක් තියෙන ඔබතුමාලට අපි පොත ගහලා දීලා දෙනවා. රැයට ගියාම තමුන්නාස්සට කියවන්න පුළුවන්. හොරෙන් කියවන්න පුළුවන් කාටවත් පේන්නේ නැති වෙන්න. කාමරෙට ගිහලා වහගෙන. මේක දින අපේ වැඩ පිළිවෙල. කොහොමද අධිවේගී මාර්ග හදන්නේ? කොහොමද කිලෝමීටර් ලක්ෂය හදන්නේ? කොහොමද වැඩ කටයුතු කරන්නේ? මම දැක්ක සමහර විපක්ෂයේ මන්ත්‍රීන් ගණන් හතර බෙදලා කියන කොහොමද මේ කිලෝමීටර් මෙහෙම ගානක් හදන්නේ කියලා. හදන්න පුළුවන්. අපි තමුන්නාස්සට කියනවා ඊළඟ අවුරුදු 5 මේ කිලෝමීටර් ලක්ෂය සහ අධිවේගී මාර්ග පද්ධතිය අනිවාර්යයෙන්ම අපි කැප වෙලා අපි හදනවා කියලා තමුන්නාස්සට කියනවා. මේකෙන් දැවන්ත ආර්ථික ශක්තියක් ලැබෙන රටටම කොන්ත්‍රාත්කරුවෝ ටික තමුන්නාස්ස විනාශ කෙරුවා. සමහර කොන්ත්‍රාත්කාරයින් පපු අමාරුවෙන් මැරුණා. තමුන්නාස්ස එතනට තමයි මේ රටේ ආර්ථිකය ගෙනාවේ. මුළු රටක් විනාශ කෙරුවා. රටේ ආර්ථිකය විනාශ කෙරුවා. තමුන්නාස්ස ඒක ඉන්න තමයි 52කට බැස්සේ. අද තමුන්නාස්ස විනාශය ඉරයි. අද තමුන්නාස්ස මන්ත්‍රීන්ට යන්න බෑ ජනතාවට. මහින්දාජපක්ෂ මහත්තය පළවෙනි මාස දෙකේ ජනතාව කාට ගියා. පන්සල් වලට ගියා. පන්සල් වලට අපහාස කරන තමුන්නාස්ස ඒ කාලේ. නුගේගොඩෙන් ආරම්භ කෙරුවා. ගම්මානට ගියා. ජනතාව රොඳ බඳගත්ත මහින්දාජපක්ෂ ජනපතිතුමා එක්ක. අත්දැල් බඳගත්තා. පක්ෂයක් හැදුවා. ඒ අලුත් පක්ෂය ලංකා ඉතිහාසයේ වැඩිම බෞද්ධ ප්‍රාදේශීය ඡන්ද ටික දින්න. තමුන්නාස්ස එදා දානේ නාන ප්‍රතිස්ථාප නැත්නම් එදා තමයි තමුන්නාස්ස ගෙදර යන්නේ. එහෙම වුණා නම් අපිට මේ ආර්ථික යන්තමත් රැක ගන්න තිබුණා. දානමෙන් හිරකල් ගත්තා තමුන්නාස්සේලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට වැඩ කරපු නිසා තමයි මේ රටේ ජනතාව එතුමා ආපහු බලයට ගෙනාවේ. ඊළඟ එතුමා මේ රටට ජාතියට අගෞරවයක් කෙරුවේ නැහැ. රටයි ජාතිය රැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා ජනතාව පෙළ ගැහුණා. මම දැක්කා ප්‍රේමදාස මහත්තයා පෙරදුනෙන් පස්සේ මහින්ද මහත්තයා තංගල්ලට ගියාම මිනිස්සු පොලි වැහිලා වැඳ වැඳ ගියා. අඬ ප්‍රේමදාස මහත්තයාට හිතුවා මිනිස්සු ඇවිල්ලා වැඳගෙන යයි කියලා. මම දැක්ක දවසක් ගිහලා පැය දෙකක් ඉන්නවා කීප දෙනෙක් වැඳගෙන ඉවරලා සමහරු දොස් කිව්වා. ඊට පස්සේ එතුමා ඒ වැඩේත් නතර කෙරුවා. මම ඊයේ පෙරද ආපහු දැක්ක දැන් ටෙලිෆෝන් වලින් මොකද්ද මොකද්ද සෙල්ලමක් දාන්න පටන් අරන් ඉන්නා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත ගැම්ම කවදාක්වත් තමුන්නස ගන්න හම්බෙන්නේ නැහැ. එතුමාගේ ගැම්ම ගත්තේ මේ රටේ ජනතාවට වැඩ කරලා මේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන. එනිසා තමයි එතුමාට පුළුවන් වුණේ එතුමගේ සහෝදරයාව අපේක්ෂක හැටියට ඉදිරිපත් කළා. මිනිස්සුන්ගේ ජනතාවට කියපුවාම මගේ සහෝදරයා ඔබගේ සහෝදරයා හැටියට සලකලා ඡන්දෙ දෙන්න කියපුවාම 60 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නා. දැන් ප්‍රේමදාස මහත්තයා එහෙම ඇවිල්ලා කිව්වොත් එහෙම සහෝදරෙක් ඉන්නව නැද්ද? සහෝදරි ඉන්නේ. ආ සහෝදරි වෙන්නලා ඇවිල්ලා ප්‍රේමදාස මහත්තයා කිව්වොත් එහෙම ඡන්දෙ දෙන්න කියලා දෙයිද? දෙන්නේ නැහැ.
සහෝදරියා 5000
කොළ දෙන්නේ නැහැ. ඒ නිසා අපි තමුන්නාස්සට මතක් කරනවා මේ වැඩපිළිවෙල අපි සාර්ථක කරගන්න නවීන මාර්ග පද්ධතිය. ඊළඟට අපි ගාම ලොකු ගෑමතුමා අපේ දිලුම් ඇමතුමා මේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රධාන අමාත්‍යංශය අපි ඒකාබද්ධ වෙලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මිනිස්සු ආතිතින් ඉන්නේ. හවසට ගියොත් 4ට ගාම ලොකු ඇමතුමා දන්න හයි ලෙවල් පාරේ හිටියොත් බස්සල මිනිස්සු පිරිලා යන්නේ. කරගන්න දෙයක් නැහැ. 4යි කාලට රාජ්‍ය සේවය අවසන් කළ නැත්නම් පොත්ගලික අංශයේ සේවය අවසන් කළ ගියාම මාර්ගමට නැත්නම් කොට්ටාවට යනකොට රෑ 8:00 8:00 පැය 2:00 කිද මිනිස්සු පාරේ. මේක තමයි ඇත්ත. තමුන්නාස්සම අවුරුදු 5ක් බලය දුන්නා. තමුන්නාස්ස කරපු දෙයක් නැහැ. තමුන්නාස්සලා අපිට කියන අසාර්ථක පාලනයක් රට අසාර්ථක වෙලා කියලා. අසාර්ථක පාලකයෝ උනේ තමුන්නාස්සලා. ඊළඟ තමුන්නාස්ස කිව්වා පට්ට හොරු ටිකක් හිටිය කියලා ඇල්ලා 2015 ඉස්සෙල්ලා. තමුන්නාස්ස කරන්න පුළුවන් සියලුම පරීක්ෂණ කෙරුවා. කොමිසම් දැම්මා. FCID කියලා නිලනෝ ආයතනයක් හදුවා තමුන්නාස්සලා. ඒවට තමුන්නාස්සට ඕන නිලධාරි හෙංචයෝ කියලා පත් කරගත්තා. තමුන්නාස්සල පරිණයක් කිනා කියලා හිතන සියලුම දෙනා ඒවට ගෙනා පරීක්ෂණ කෙරුවා. තමුන්නාස්සට ඒ කාලේ මනුස්සකම කියලා තිබුණේ නැහැ. තමුන්නාස්ස හිටිය වෙනම ලෝකෙක. තමුන්නාස්ස රටේ සංවර්ධනයට වැඩි හේතුවිදේ මිනිස්සු හිරේ දාලා දඬුවම් කරලා පාලි කරන්න. හැබැයි රටේ දන්නා තමුන්නාස්සට නිසි පාඩමක් ඉගෙනුවා. ඒ නිසා අපේ රජය ඉතාමත් පරිස්සමෙන් කටයුතු කරන්නේ. දූෂණයෙන් තොර රජයක්. දූෂණය කිසිසේත්ම අතරියන්න අපේ ආණ්ඩුව දෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා සහ අපේ අගමැතිතුමා පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරනවා කියලා. ඒ නිසා තමයි තමුන්නාස දවසින් දවස බංකොලොත් තියගෙන යන්නේ. අපි අමාත්‍යංශ උනත් අපි සම්පූර්ණම දූෂණයෙන් තොර සංවර්ධනයකට අපි අත ගහලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මම අමතක කරන්න අමතකුණා කියන්න. පාලන් 10000ක් හදනවා. කවදද මෙයා හිතුවේ? මෙයා කරන්න පුළුවන් කියලා කවුද හිතුවේ? දැන් වෙද්දි පාරවල් කිලෝමීටර් 12000ක් පටන් අරන් දිනවා. කිලෝමීටර් 5000ක් 6000ක් දැනට හදලා ඉවරයි. ඒ නිසා දැවන්ත සංවර්ධනය අපි මේ රටේ ජනතාවට දුන්න පොරොන්දු අනුව අපිට කරනවා. නීතිගරුක සමාජයක් අපිට කරනවා. ඒක නීතියක්. තමුන්නාස ඒකටත් මඩ ගහන්න හදනවා. ඒකයි මම කියන්නේ. ඒකටත් මඩ ගහන්න හදනවා. ඒ නිසා ඒක නීතියක්. ඒක රටක්. ඒක සංවර්ධනයක්. මේ රට හදන්න පුළුවන්. කොවිඩ් එක ආපුවාම අපේ ජනාධිපතිතුමා ඉතාමත්ම දක්ෂ ලෙස මේකට මූණ දීලා මේවට පිළ කෙරුවා. අද මම දැක්ක සමහර ඉස්කෝල අරිනවට බයිනවා. ඊට පස්සේ ඉස්කෝල වහනවට බයිනවා. ඊට පස්සේ විභාග තියෙනවට බයිනවා. ඊට පස්සේ විභාග තිබ්බේ නැහැ කියලා බයිනවා. කොයිද විභාග ඉන්නේ? කොයිද ඉන්නේ? කල්පනා කරලා බලන්න තමුන්නාස ආදවත් වලට. කොහේ හරි ආගෙන ඇති ලයි බලාගෙන. කොයිද ඉන්නේ? මොකද තමුන්නාසගේ තියෙන ජනතා ආදරය. ජනතා දයා මනුස්සකමින්ද තමුන්නාස බලන්නේ? කොවිඩ් එකේ බලන්නේ තමුන්නාස ඇලට් එකක් එනකන් කීයද මරුණද කියලා බලන්නේ. යුද්ධ කාලේ තේමයි තමුන්නාස බැලුවේ. බලන්නේ ඉන්නේ ඇලට් එක එනකන් කීයක් මරුණද? මේ දැන් නෙමෙයි. මහමෙතන ඉස්සෙල්ලා ඉඳලා තමුන්නාස ක්‍රියාත්මකුනේ මේකයි. ඊළඟ බලන්නේ කොවිඩ් එකේ පොසිටිව් කීයක් ඉන්නවද? කොහෙද පොකුරු තියෙන්නේ? හොයනවා. වෙන දෙයක් හොයන්නේ නැහැ. පොකුර කොහෙද තියෙන කියලා හොයනවා. මේවයි තමුන්නාස කටයුතු කරන්නේ. ඒසා සෝබා ධර්මෙන් තමුන්නාසට බලයට එන්න දෙන්නේ නැහැ. තමුන්නාසලා මනුස්සකමෙන් දියා නෙමෙයි කොවිඩ් එක දියා බලන්නේ. දේශපාලනයෙන් තමයි තමුන්නාස බලන්නේ. මිනිහෙක් මැරෙනකන් ඉන්න විපක්ෂයක් ඔය දෙන්නේ. මනුස්සෙක් මැරෙනකන් බලන් ඉන්නවා. 5000 අපස කරනවා. වතුර බෝතලයක් තමුන්නාස දුන්නේ කොවිඩ් එකට. තමුන්නාසගේ නායකයා වතුර බෝතලයක් දීලා දුන්නේ කොවිඩ් එක ඇතිච්ච මනුස්සයන්. කොළඹ දිස්ත්‍රික්කේ නායකයා අඩුම ගානේ වතුර බෝතලයක් දීලා දෙනවා අපි දැක්කේ නැහැ. හැබැයි ආණ්ඩුවට ගහනවා. ඒ නිසා තමුන්නාසට අපි මතක් කරනවා. අපේ යුතුකන්ට අපි ඉදු කරනවා. මම මීට ඉදිරියට කතා කරන්න යන කතා නැහැ කිතුමනි. හුඟක් රෑ බෝලා තියෙන නිසා කතා කරන හුඟක් තියෙනවා. ෆයිල් ගණනාවක් තියෙනවා. අපි මතක් කරනවා. අපේ යුතුකන්තික අපේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන. මේ අමාත්‍යංශ කළ යුතු සංවර්ධනය. අකුරක් නැහැ අපි ඉදු කරනවා. දිවා දාන බෝල අපි බලක. අපේ රාජ්‍ය ඇමතුම අපි අමාත්‍යංශයෙන් උදේ පාමට ආයේ විත් අමාත්‍යංශයට එනවා. ඇවිල්ලා සංවර්ධන අත කරලා තියෙනවා. දැන් හදන රාජ්‍ය ඇමතිවරු ඇමතිවරු හප්පන්න. ගෙන ඇමතිට මෙච්චරයි රාජ්‍ය ඇමතිට මෙච්චරයි ඉස්සර මොනවද කිව්වේ? තමුන්නාසගේ ආණ්ඩුවේ. ඇමතිට ඔක්කෝම නියෝජ්‍යමතිට මුකුත් නෑකිවා. නියෝජ්‍යමතිරල බැන්න නේද පදකද. හැබැ අපේ ජනාධිපතිතුමය ගැසට කරලා ප්‍රශ්නයක් ඇති නොනීදියට පිරතිෙනවා. එනිසා අපි අපි අපේ අවුලක් ඇති කරන්න හදන්න එපා. ඒ අපේ ඒ අවුලට අපි අහුවෙන්නේ නෑ. තමුන්නාසලා අවුල් පෙන්නගන්න හැදුවට අපි ඉතාමත් මොන්නත් තැන හිටියත් තමුන්නාන්සේ අපිට කරපු අපරාධ අපි කවදාක තමත කරන්න මේ රට කරපු අපරාධ. මිනිස්සුන්ගේ පලි අරගෙන දේශපාලන පලිගනින් කරපු පක්ෂයක් තමුන්නාසක පක්ෂය. එනබි කවදාක තමත කරන්න අපි එකතු වෙන්න තැන තැනත එක පොදියට මේ ආණ්ඩුව රකින්න අපි ඉදිරිපත් වෙන ජනාධිපතිතුමා යකවත්තුමා. ඒක අපි මතක් කරනවා. එනවා දීර්ඝ කතා කරන්න ගාන කතා නැකටම නැවත වාරයක් ඔබතුමාටත් අපි ස්තුති පොද කරමි. අන් සියලුම දෙනාටත් අපි ස්තුති පොද කරමි. අපි මේ රට හදලා මේ රට ස්වයං පෝෂණය කරලා ආර්ථික ශක්තිමත් කරලා නවීන මාර්ග පද්ධතියක් අනිවාර්යයෙන්ම නිර්මාණය කළා. මේ රට දියුණු කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා කියලා ප්‍රකාශ කරමින් මම යන්නේ නැසී ඔබ සියලු දෙනාට ස්තුතියි.
ඔබ ස්තුතියි. මහා මාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂාංක 117 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමාට.
ගරු කථානායකතුමනි, පිටු 26 පස්වෙනි පිළිවත් ක්‍රයයට පාසදන අයිතමේ ආදේශ කළ යුතුය. මුලදාන රුපියල් බිලියන 349 මිලියන 999 590 දහසයි. පිටු 26 නවවෙනි පිළිවත් කර ඒට පාසදන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන් දෙක සම්බන්ධ වැඩසටහන රුපියල් බිලියන 349 මිලියන 988 943,000යි. මෙම සංශෝධන අභිප්‍රාය වෙනුවෙන් ආයවැය යෝජනා අංක 29 මගින් යෝජනා කර ඇති පරිදි මාර්ග කිලෝමීටර් ලක්ෂයේ සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් බිලියන 20කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව කාර්යක සභාව එකඟද?
අයි.
රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 435 කාර්යක සභාව එකඟද? ප්‍රවාහන අමාත්‍යාංශයේ ශීර්ෂාංක 114 කාර්යක සභාව එකඟද?
අයි.
ශීර්ෂාංක 306 කාර්යක සභාව එකඟද?
අයි.
වාහන නියාමනය බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 436 කාර්යක සභාව එකඟද?
අයි.
ශීර්ෂාංක 307 කාර්යක සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂංක 117 සංශෝධන සහිතවද ශීර්ෂංක 114 306 307 435 සහ 436 සංශෝධන රහිතවද කාර්යක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල්තැබීමේ යෝජනාව.
ගරු
කල්තැබීම.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු දෙසැම්බර් මාස 9 වෙනිදා බදාදා දින පෙරවරු 9:30 දක්වා